නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අති ගෞරවනීය විහාරාධිපති නායක මාහිමිපාණන් වහන්සේ වරක් ප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි මේ පින්වත් හැම දිනාම දැන් මේ සූදානම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් බිදක් ශ්‍රවණය කරන්ට. ඒ නිසා හැම දිනාම බොහෝම වමනාවෙන් සිත නොයෙක් නොයෙක් අරමුණු වල දුවන්නට නොදී බොහෝම ඕනෑකමින් මේ මොහොතේ මේ දේශනාව ශ්‍රවණය කරන්නට උනේ. එහෙම ඉතාමත් වමනාවෙන් ඕනෑකමින් ධර්මය ශ්‍රවණය කළහමයි පින්වතුනි මේ දහම් කරුණු අපේ සිතේ ධාරණය වෙන්නේ මතක හිටින්නේ. ධර්මය අපේ සිතේ මතක තිබුණොත් තමයි ධර්මය නුවණින් මෙනෙහි කරන්නට පුළුවන් වෙන්නේ. ධර්මය මෙනෙහි කළොත් තමයි නුවණින් සම්වර්ෂණය කළොත් තමයි ධර්මය අවබෝධ කර ගන්නට පුළුවන් වෙන්නේ. ධර්මය අවබෝධ කරගත්තොත් තමයි අපිට මේ දුක් සහගත භව ගමන නිමා කර ගන්නට පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා පින්වතුන් බොහෝම හොඳට මේ දේශනාව ශ්‍රවණය කරන්නට කියලා මතක් කරනවා. පින්වතුනි අනන්ත සංසාරෙදිත් ලෝතර බුදුරජාණන් වහන්සේලා ඕනතරම් ලෝකෙ පහළ වෙන්න ඇති. අපිත් මිනිස්සු වෙලා ඉන්න ඇති. නමුත් ඒ එකම ශාසනයක්වත් අපි ආදරෙන් ඇසුරු නොකළ නිසා අපි හැම කෙනෙක්ම සසර අනන්ත අපරිමාණ දුක් විඳාය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ සසර අති දීර්ඝයි. අති දීර්ඝ සංසාරේ මුල් කෙලවරක් පෙනෙන්නේ නැහැ. මුල් කෙලවරක් පනවන්නට පුළුවන් කමකුත් නැහැ. අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා නුඹලත් මාත් බොහෝ කාලයක් සසර ඒ මේ අත දිව්ව සෙරිසරුවා කියලා පෙන්නනවා. පින්වතුනි මේ සසර අපි නිකම්ම දිව්ව සෙරිසරුවා නෙවෙයි. මේ සංසාරේ එනකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා තමන්ට ඇඟලේ කිලි කරලා පෝපු ආදරණීය මව්මල දුකට අඬපු කඳුළු එකතු කළා නම් සතර මහා සාගරේ ජලයට වැඩි කියලා. ඒ වගේම පියා මරුණු වෙලාවේ අඬපු දුකට සහෝදරය සහෝදරි ඥාතීන් හිතෛෂින් දුව පුතා ඒ මල දුකට අඬපු කඳුළු එකතු කරන්නට පුළුවන් නම් සතර මහා සාගරේ ජලයට වැඩි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. අපි හැම කෙනෙක්ම මේ සංසාරේ එච්චර දුකක් විඳලා තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ අතීත සංසාරේ යන ගමනේදී අපි ලැබපු මනුස්සාත්ම භව, දේවාත්ම භව, බ්‍රහ්මාත්ම භව වලට වඩා බොහෝ සෙයින් වැඩි ලැබපු තිරිසං ආත්ම භවවල්. ඒ තිරිසං ආත්මවල ඉපදෙනකොට මස් පිණිස තමන්ව මරණ අවස්ථාවේදී ගෙල සිඳිනකොට ගලාගෙන ගියේ ලේකතු කරන්න පුළුවන් නම් ඒ සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා පෙන්වුවා. මේ ටික පෙන්නලා බුදුරජාණන් වහන්සේ මෙහෙමත් දේශනා කරනවා. පටිච්ච සමුප්පාද ධර්මයේ දන්නා වූ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් ඇරෙන්න මේ ලෝකයා මගේ වචන විශ්වාස කරන්නෙත් නෑ කියලා. අඬපු කඳුළු මොහොතේ වතුරට වඩා වැඩි කිව්වහම අපිට ඒක විශ්වාස කරන්න නිකන් බෑ වගේ. ඒ මොහොතේ වතුර ගොඩාක් තියෙනවනේ ඒක වෙන්න බෑ වගේ. අපිට හිතෙන්නේ මේ ටිකක් බය කරන්න හදනවා, බර කරලා පෙන්වන්න හදනවා වගේ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ පින්වතුනි, කෙනෙක් යහපත් මාර්ගයට ගන්නවත් බොරු කියන කෙනෙක් නෙවෙයි. භවයෙන් වැහිලා නිසා අපිට නොපෙනුනාට, අපි නොදැක්කට පින්වතුනි භවය කියන තැන උබඳු දුකක් පවතින නිසා, භවයේ ඉන්න සත්වයෝ මෙබඳු දුකක් විඳින හින්දායි ලෝතර බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ. මේ සංසාරෙන්, මේ භව ගමනෙන්, භව කතරෙන් එතර කරවන මාවත කියලා දෙන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ සාරා සංකේය කල්ප ලක්ෂයක් පෙරුම් පිරිවිපින් උතුණි, මේ බණ කියන බණහන උබවත්මාවත් මේ සසර දුකින් එතර කරවන්න, අපේ දුකින් අපිව මුදවන්න, දුකෙන් මිදෙන මාවත අපිට කියලා දෙන්න. ඉතින් එබඳු ශාස්ත්‍රුන් වහන්සේ නමක්, එබඳු ශාස්ත්‍රුන් වහන්සේගේ වචනේ පවතින කාලයක්, ඒ වචනේ තේරුම් කරගන්න පුළුවන් හැකි ආත්ම භාවයක් හැමදාම එකට එකතු වෙලා ලැබෙන්නේ නැහැ. ඒක ලබා ගන්නවා කියන්ටත් පින්වතුනි මහ විශාල කුසලයක් වෙනක් තියෙන්නට ඕනේ. ওই කාරණා ටික එකතු වෙච්ච තැනට තමයි ක්ෂණ සම්පත්තිය කියලා කියන්නේ. ඉතින් අපි අවාසනාවන්ත විදිහට සසර ඊමියත දිව්වස් සැරිසරුවත් එක් පැත්තකින් අපි හරීම වාසනාවන්ත වෙලා තියෙනවා. අද දවසේදී සසර දුක්ගිනි නිමා කරගන්න පුළුවන් දොරටුව අභියසට ඇවිල්ලා තියෙනවා වගේ. ඒ දුක නිවෙන මාවත කියලා දුන්නු ශාස්ත්‍රුන් වහන්සේ නමකගේ යුගයක ඒ දුක නිමා කරන මඟ කියලා දෙන වටපිටාවක ඒක තේරුම් ගන්න පුළුවන් ආත්ම භාවිකුත් ඇතුව ජීවත් වෙච්ච ජීවත් වෙන්න ලැබීම. ඉතින් මේ පින්වත් හැම දෙනාමත් පුබ්බේචකත පුඤ්ඤතා පෙර කල පින් ඇති අයයි. ඒ නිසා පින්වතුනි අද දවසේදී අපි ටිකක් බුද්ධිමත් වෙන්නට ඕනේ. වැඩ කටයුතු ලෝකේ තුල හැමදාම තියනවා, ඒක ඉවරයක් නැහැ. නමුත් ඒ වැඩ කටයුතු අස්සේ වුණත් මේ ධර්මය අතහරින්න නැතුව ධර්මයේ තේරුම් කරගෙන ජීවිතයෙන් දුක අයින් කරගන්නට අපි හැම දිනම වෙහෙසිය යුතුයි පින්වතුනි. අපිට බොහෝ වෙලාවට හිතෙන්නේ ප්‍රශ්න ගැටලු කරදර තියනවා, මේවා ඉවර වෙලා බණ භවනා කරනවා කියලා. නමුත් පින්වතුනි ජීවිතයක ප්‍රශ්න ගැටලු කරදර ඉවර වෙලා බණ භවනවා භාවනා කරනවා කියන එකක් නම් හම්බ වෙන්නේ නැහැ. හරියට කෙනෙක් මූද අයිනේ වෙරළට ගිහිල්ලා රැල්ල ඉවර වෙනකම් බලාගෙන ඉන්නවා වගේ නාන්න. රැල්ල ඉවර වුණාම නානවා කියලා බලාගෙන ඉන්නවා නම් ඒ මිනිහයාට කවදාවත් නාන්න වෙන්නේ නැහැ. නානවා නම් රැල්ල තියෙද්දි මේ මැද්දටම පැනලා නැවොත් තමයි. ඉතින් ජීවිතයක ප්‍රශ්න ගැටලු කරදර මේවට විසඳුම් ඉවර වෙලා බණ භවනා කරනවා කියන එකක් එන්නේ රැල්ල වගේ ජීවිතයට. එකක් යනකොට එකක්, එකක් යනකොට එකක්. පින්වතුන්ට හිතෙන්න පුළුවන් මට මෙච්චර කරදරනේ, අපිට මෙච්චර දේවල් මේක තමයි ලෝකේ කතාව හැමෝටම ওই විදිහමයි ඔය හින්දමයි බුදුරජාණන් වහන්සේ සසර දුකින් මිදෙන මාවත කියලා දෙන්න මේ ලෝකෙ මිදෙන්න මාවත කියලා දෙන්න මේ ධර්ම දේශනා කළේ පින්වතුනි මේට පෙර අපි කොතනක හරි ඉපදලා හිටියානම් එදත් මේ වගේමයි අපිට ලෝකෙ ඇත්ත උනේ ඒ අම්මට සමහරට අදටත් වඩා ආදරය වෙන්න ඇති තාත්තට සහෝදරයන්ට දරුවන්ට මේ විදිහටම එදත් දරුමල්ලන්ගේ වැඩ කටයුතු තිබුණු හින්දා ගේ දොර වැඩ කටයුතු තිබුණු හින්දා එදත් බණ අහන්න බැරි වෙන්න ඇති අපිට ඒ හින්දා බණ භාවනා කරන්න බැරි වුණා ගෙවල් දොරවල් හැදුවා දරුවෝ ඉස්කෝලේ යවල ටියුෂන් යවල එදත් ටියුෂන් නම් තියෙන්නේ නැති ඇතිතර ඉතින් මොන විදිහට හරි ඔහොම කටයුතු කළ නිසා අපි විමුක්තිය මාවත අතහැරුණා විමුක්තියේ මාවත පැත්තකින් දබලා ලෝකේ කෙලෙස් ටිකේ මූණ බලපු නිසා අපිට ධර්මය අවබෝධ වුණේ නැහැ. ඉතින් අපේ මරණාසන්න මොහොත වෙනකොට අපි ආදරෙන් රැකපු බලපු මුළු අවුරුදු 100ක් ඉතින 100 පුරාවටම වෙහෙසිච්ච ඔක්කොම එක චිත්තක්ෂණයකින් වතුරේ ඔක්කොම අතහැරියා. අතහැරලා මෙතෙන්ට ආවා. දැන් ඒ නෑ දෑයෝ දන්නෙත් නෑ සහෝදරයෝ දන්නෙත් නෑ. උදේම නැගිටලා හවස් වෙනකම් වැඩ කළා ගොඩ නැගීලි හැදුවා නම් ඒව ගැන දන්නෙත් නෑ. ඔන්න ඒ පැත්තක් මුකුත් මතක නෑ. දැන් මෙතෙන්ට ආවහම දැන් මේක ඇත්තම වෙලා මේකත් අර වගේ මේ අවුරුදු 50 මේක සංකල්පයක් නෙමෙයි. ඇස් නුවණක් තියෙන කෙනෙකුට ඇස්පනා අපිට පෙනෙන සිද්ධිය හොඳට ජීවිතේ ආපව හැරිලා බලන්න අවුරුදු 100ක්කින් එහා පැත්තේ කවුරුවත් ඉන්නවද කියලා දන්න පෙනෙන ලේසියෙන් හොයන්න පුළුවන්ද ඉන්නවද කවුරුවත් දන්න හඳුනන කෙනෙක් නැහැ එහෙනම් උදේ පාන්දර කරුවලේ වැඩට ගිහිල්ලා පාන්දර ආපහු කරුවලේ හවස් වෙලා ගෙදරින් එච්චරට මහන්සිය මේව හොයලා හදලා මමම වෙලා මගේම වෙලා ඔන්න මේ කටයුතු කරන මේ දරුවෝ මගේම වෙලා ඉතින් මේ බණ භවනා කරන්නත් විවේකයක් වෙලාවක් නැහැ මේ ජීවිතෙත් කොයි මොහොතක හරි එක චිත්තක්ෂණයකින් ඔච්චර මහන්සි වෙලා කටයුතු කරපු ඔක්කොම අතහැරෙනවා ආයෙත් කොතනක හරි ඉපදුනහම මේ වගේම ආත්ම භාවයක් දැන් මේව මුකුත් මතක නැති වෙනවා පින්වතුනි ස්ථීර නවාතනක් නැතුව තැනින් තැනට මගේ කීකේ මගේ කීකේ රැකවරණයක් හොයාගන්න තැන් හොය හොය යන මේ අම්බලන් සහගත ජීවිතයේම දුක් සහිතයි පින්වතුනි ජීවිතය ගැන ටිකක් හිතලා බලන්න කියන එක බණ කියන්න ඉස්සෙල්ලා ඕගලන්ට මතක් කරනවා ගොඩාක් දෙනෙක් සසර මෙතරම ඉපදිලා මෙතරම මැරෙන අය දුවන්නම් වාලේ දුවන සසර ඒ මේ යත දුවන සැරිසරන මිසක ජීවිතේ දිහාවට හැරිලා බලන්නේ නැහැ කවුරුවත් ලේසින් ඇත්තටම අපි කරන්නේ මොකක්ද කියලා තමන්ගෙන් අහන්නේ නැහැ කවුරුවත් මොනවා හරි දෙයක් කරනවා මිසක අපි මොකක්ද කරන්න කියන එක හිතන්නේ නැහැ අපිට ඉස්සරහින් යන යන අය මැරිලා වැටෙනවා අබල දුබල අය පෙනෙනවා මේ වගේ ආදීනෝ බොහෝ සෙයින් පෙනෙද්දිත් අපි ඒ ගැන හැඟීමක්වත් නැතුව මට එහෙම වෙන්නේ නෑ වගේ කියන තැනකින් ජීවත් වෙන්නේ අනිත් අය මැරුණට මම මැරෙන්නේ නෑ වගේ තැනකින් තමයි අපේ හැඟීම් තියෙන්නේ හැම කෙනෙක් ගාවම තියෙන මේ කෙලෙසේ හැටි ඉතින් පින්වතුන්ට මතක් කරනවා මෙන්න මේ ගතියයි පින්වතුනි ලෝකේ හදන්නේ ඉතින් මෙන්න මේ ධර්මය අවබෝධ වුණොත් තමයි මෙන්න මේ තැනින් තැන ඇත්ත කරමින් తත්‍ර తත්‍රාభినందనే කියලා කියන්නේ ඒ තැන සතුටින් ඇලෙන දැන් මේ ජීවිතේ බොහෝම සතුටින් ඇලුනා අම්මා තාත්තා දුව පුතා කියලා මෙතන අතහැරිය තව කොතනක හරි හිටියාම එතන බොහෝම සතුටින් ඇලෙනවා. ඒ එතන සතුටින් ඇලෙන ගතිය ඇති මෙන්න මේ කෙලෙසය අයින් කළා දුක අයින් කරගන්න පුළුවන් වෙන්නේ අපිට මේ ධර්මය තේරුමු. ඉතින් මම මේ අද පෙන්වන්න හදන ධර්මය හරීම වටින ගැඹුරු ටිකක්. හැබැයි ඉතාමත් උවමනාවෙන් ඕනෑකමි අහගෙන හිටියොත් අපිට මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන්. ධර්මය අවබෝධ කරගෙන මේ දුක මේ ජීවිතේම ගෙවා දාන්න අපිට පුළුවන්කම තියෙනවා. ඒ නිසා මෙතන ඉඳලා පෙන්වන මේ කරුණ ටික බොහෝ මුවමනාවෙන්ම ශ්‍රවණය කරන්ට කියලා නැවතත් මතක් කරනවා. පින්වතුනි, ලෞතර බුදුරජාණන් වහන්සේ එක්තරා කාලෙක රජගහ නුවර මල්ලයන්ගේ උරුවේල කියන නියංගමේ වාසය කළා. ඒ උරුවේල් දනව්වේ හිටියා භද්‍රක කියලා, භද්‍රක ගාමිනී කියලා එක පුරුෂයෙක්, ගෘහපතියෙක්. මෙන්න මේ භද්‍රක ගාමිනී බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවා. මේ සූත්‍රය මම අද දේශනා කරන්න හදන සූත්‍රයේ නම භද්‍රක සූත්‍රය. ඒ සූත්‍රයේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ සංයුක්ත නිකායයි. තුන්වෙනි කාණ්ඩේ මේ භද්‍රක සූත්‍රය තියෙන්නේ. එතකොට මේ භද්‍රක ගාමිනී ගෘහපතිතුමා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මට දුකී ඇතිවීමත් දුකී නැතිවීමත් දෙක කියලා දෙනසේක්වා. මොකද්ද කිව්වේ? දුකී ඇතිවීමත් දුක ඇති වෙන හැටිත් දුක නැති වෙන හැටිත් කියලා දෙන්න කියලා ඉල්ලීමක් කළා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, භද්‍රක, අතීතයෙන් මම දුක ඇති වෙන හා නැති වෙන හැටි කිව්වොත් ඔබට විමති ඇති වෙන්න පුළුවන්, සැක සංකා ඇති වෙන්න පුළුවන්, අතීතේ නිරුද්ධ වෙච්ච දෙයක් නිසා. අනාගතෙන් දුක ඇති වෙච්ච හැටි හා නැති වෙන හැටි කිව්වොත් ඔබට සැක ඇති වෙන්න පුළුවන්, විමුති ඇති වෙන්න පුළුවන්, අනාගතේ තාම ඉපදිලා නැති නිසා. භද්‍රක, මම ඔබට මේ දැන් මෙතන ඉන්න මේ නුඹට මේ දැන් බලා ගන්න පුළුවන් විදියට වර්තමානයේකින්ම කියලා දෙන්න කියලා ඒ භද්‍රක ගාමිනීගෙන් අහනවා. භද්‍රක, මේ උරුවෙල් දනව්වේ ඉන්නවද යම් කිසි පුද්ගලයෙකුගේ නැසීම නිසා, බැඳීම නිසා, හිංසනය නිසා? යම් පුද්ගලයෙකුට නැසීමක්, බැඳීමක්, හිංසනයක් ඇති වුණොත් ඒ හේතුයෙන් ඔබට දුක එන්න පුළුවන් අය මේ උරුවෙල් දනව්වේ ඉන්නවද? එහෙමයි භාග්‍යවතුන් වහන්සේ ඉන්නවා. යම් පුද්ගලයෙකුගේ නැසීම නිසා, බැඳීම නිසා, හිංසනය නිසා ඔබට දුක් දුම්නස් එන්නේ නැති අයත් මේ උරුවෙල් දනව්වේ ඉන්නවද? එහෙමයි ස්වාමීනි, ඉන්නවා. හොඳයි භද්‍රක, ඔබම ටිකක් මෙනෙහි කළා බලන්න, මෙච්චර සෙනග ඉන්න මිනිස්සු එන්න මේ උරුවෙල් දනව්වේ. යම් පිරිසකගේ නැසීම ඔබට දුකක් වෙනවා නම්, යම් කිසි පිරිසකගේ බන්ධනය ඔබට දුකක් නම්, යම් කිසි පිරිසකට ඌ හිංසනේ ඔබට දුකක් වෙයි නම්, එබඳු පුද්ගලයෝ දිහාත් හොඳට හිත මෙහෙවන්න. යම් පුද්ගලයෙකුට පුද්ගලයෙකුගේ නැසීමක් වෙයි නම්, බන්ධනයක් වෙයි නම්, බන්ධන කියන්නේ හිරේ විලංගුවේ වගේ වැටීමක් වේ නම් ඒ ඇයට හිංසනයක් වේ නම් ඔබට දුක් දුම්නස් එන්නේ නැති පිරිස් දිහා හිත මෙහෙවල බලන්න. මේ දෙකේ කොතනක හරි ඔබට වෙනසක් අහු වෙනවද? එහෙමයි භාගවත් මහන්ස. මොකද්ද භද්‍රක වෙනස? ස්වාමිනේ භාගතුන් වහන්සේ යම් කෙනෙකුගේ නැසීම නිසා, බැඳීම නිසා, හිංසනය නිසා මට දුක ඇති වෙනවා නම් ඒ අය කෙරෙහි මගේ චන්ද රාගයක් තියෙනවා. ඒ අයට මම කැමති. ඒ අයට මම ටිකක් ආදරෙයි වගේ ගතිය තේරෙනවා. යම් කිසි කෙනෙකුගේ නැසීම නිසා, බැඳීම නිසා, හිංසනය නිසා මට දුක එන්නේ නැත්තම් ඒ අයට මගේ හිතේ සෙනෙහසක් නැහැ, ආදරයක් නැහැ, බැඳීමක් නැහැ. භද්‍රක, එහෙනම් හොඳට දකින්න මේ දුකට හේතුව තණ්හාවයි කියලා. දුකට හේතුව මෙන්න මේ තණ්හාවයි. ඔන්න ඔය තණ්හාව නැති වෙච්ච දවසට, ඔය තණ්හාව නැති කළ දවසට දුක නැති වෙනවා කියලා පෙන්වනවා. මේ ටික පෙන්වුවාම පින්වතුනි, ඒ භද්‍රක ගාමිනී බොහෝ සෙයින් සතුටු වුණා. ඒකාන්තෙන් අද්භූතයි ස්වාමිනී, ඒකාන්තෙන් ආශ්චර්යයක්. මේ දුකට හේතුව තණ්හාවයි කියන කාරණාව අපි දැනගෙන හිටියේ නැහැ. අපි දැකලා තිබුණේ නැහැ කියලා ඒ දුකට හේතුව තණ්හාව අවබෝධ කරගෙන, තණ්හාවගේ අවබෝධය දැකලා, දුක අවසන් කරන මාවත දැකලා ගොඩාක් සතුටු වුණා. දිවි හිමිකුට සරණ ගිය උපාසකයෙකුට දරන්නත් කිව්වා. ධර්මයේ පෙන්නනවා එයා දිට්ටි සම්පන්න වෙච්ච පුද්ගලයෙකුත් වුණා, සෝවාන් වෙච්ච පුද්ගලයෙකුත් වුණා. ඉතින් මෙන්න මේ කාරණාව අපි ටිකක් බැලුවොත්, ඔය වචන ටික තිබුණාට ඕකට කියන්නේ පින්වතුනි පෙළදහම කියලා. ඔය පෙළේ අර්ථයත් එකමයි බුදුරජාණන් වහන්සේ භද්‍රක ගාමිනීට කියන්නේ. කිසිම වෙලාවක පින්වතුනි අර්ථය කියන එක පොතේ නැහැ. අර්ථය කියන එක කෙනා කෙනාගේ ජීවිතෙන් දකින්න ඕනේ. ඔතන තියෙන්නේ පෙළදහම. ඉතින් යම් කිසි කෙනෙකුට දුක ඇති වෙන්නේ තණ්හාව නිසා නේද කියන කාරණාව, තණ්හාව නැතිනො දුක නැති වෙනවා නේද කියන කාරණාව තේරුම් ගත්තොත්, දකින්න පුළුවන් වුණොත් සෝවාන් ඵලයටපත් වෙන්න පුළුවන්. තණ්හාව නැති කළොත් සියලු දුක අවසන් කළා, උතුම් අරිහත්ත්වයටපත් වුණා කියලා කියනවා. මෙන්න මේ සූත්‍රයේ අර්ථය අපි ටිකක් නුවණින් මෙනෙහි කරමු. කොහොමද මේක උනේ, කොහොමද මේක වෙන්නේ කියලා. හොඳයි, මේ පින් උතුම්ගින්ම අපි පටන් ගමු. පින් උතුම් මෙහෙම ඉඳගෙන ඉන්නකොට ඇස් දෙක වහගෙන මේ එඬේරමුල්ල ග්‍රාමයේ දිසාවටම හිත මෙහෙවල සැරිසරල බැලුවොත්, කොළඹ දිසාවටම හිත මෙහෙවල සැරිසරල බැලුවොත්, ඕගොල්ලෝ බලන්න යම් පුද්ගලයෙකුගේ නැසීම නිසා, බන්ධනය නිසා, හිංසනය නිසා ඕගොල්ලන්ට දුක එන අය ඉන්නවද කියලා. අපි කිව්වොත් මෙහෙම, හෙට මහ විශාල ගම් වතුරක් ගලාගෙන එනවා, ගලනවා. නැත්තම් මෙහෙම දැන් ඕගොල්ලෝ ඉන්න මෙතෙන්ට ඇරෙන්න, එඬේරමුල්ල යට කරගෙන මේ වටපිටාව විනාශ කරගෙන කිසි දෙයක් කෙනෙක් ඉතුරු නොවෙන මහ විශාල ජල කඳක් ගලාගෙන එනවා කිව්වොත්, ඕගොල්ලන්ගේ නැසෙන්න, ඕගොල්ලන්ට දුක එන්න පුළුවන් අය ඉන්නවද කියලා බලන්න මේ වටපිටාවේ. එතකොට එහෙම මහ විශාල ජලකඳක් ගලාගෙන එනකොට ඕගොල්ලන්ට දුක එන්නේ නැති අයත් ඉන්නවද කියලා බලන්න. එහෙම බැලුවොත් මොකද්ද තේරෙන්නේ? ඉන්නවා කියලා නේ. ඉන්නවද? දන්නේ නැව මම හැබැයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක දේශනා කරනවා, මේ සැවැත් නුවරම මහා ගින්නකින් දැවිගෙන එනවනම් ඒ ගින්නකින් දැවිලා පිච්චිලා විනාශ වෙන්න වෙනකොට දුක එන කිසිම දෙයක් මගේ සැවැත් නුවර නැහැ. ඒ හින්දා මම ගොඩාක් සතුටින් ඉන්නවා කියලා. අපි මෙතන හිටියට අපි බොහෝ දේවල් බොහෝ ඈත තියලා අපි ඇවිල්ලා තියෙනවා. දෙමෝපියෝ සහෝදරයෝ නෑදෑයෝ දූ දරුවෝ ගෙවල් දරුවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් ගොඩාක් දේවල් අපේ දේවල් තියෙනවා නේද? එතකොට යම් විනාශයක් වෙනකොට ඒවට හසු වෙලා නැසෙන්න පුළුවන් වෙනසෙන්න පුළුවන් දේවල් අපේ තියෙන හින්දා මෙතන හිටියට ඒ දේවල් විනාශ වෙනකොට අපිට දුක එන්නේ. දැන් එතන නෙමෙයි අපේ පරේෂණය. අපි කියමු මේ ඉන්ද්‍රිය මුල් විනාශ වේගන එනකොට කෙනෙකුගේ නැසීම බැඳීම නිසා ඕගොල්ලන්ට දුක් දුම්නස් එනවනම් කෙනෙක්ගේ නැසීම බැඳීම හිංසන නිසා දුක් දුම්නස් එන්නේ නැත්නම් එවන්දු අය ඉන්නවා කියලා ඕගොල්ලන්ට තේරෙනවනේ. එතකොට කෙනෙක්ගේ නැසීම නිසා බැඳීම නිසා හිංසන නිසා දුක එනවනම් ඒකට හේතුව මොකක්ද කියලා ඇහුවොත් මීට අවුරුදු දහස් ගානකට එහා භද්‍රක ගාමිනීට කියපු වචනේ අද අපිටත් එහෙමම තේරෙනවා. ඒ දුක එනවනම් අපිට හොඳට තේරෙනවා ඒ අය කෙරෙහි අපේ චන්ද්‍රාගයක් තියෙනවා කියලා නේද? දැන් අපි මෙන්න මේ චන්ද්‍රාගය පොඩ්ඩක් බලමු. දරුවන්ට අපි ආදරේ, දෙමව්පියන්ට ආදරේ, සහෝදරයන්ට ආදරේ, ඥාතීන්ට, හිතයිසින්ට, යාළු මිත්‍රයන්ට අපි ආදරේ කැමති නේද? අපි කැමති ආදරේ කරන අය ඉන්නවා. දැන් ඔය මට්ටම අපි ටිකක් නොදන්නවමත් නෙමෙයි නේද? ඒ කියන්නේ දුකට හේතුව තණ්හාව තමයි. තණ්හාව නිසා දුක එන්නේ කියලා. නමුත් අපිට තණ්හාව අවබෝධ වුනේ නැහැ. තණ්හාව අවබෝධ වුනොත් මේ පුද්ගල භාවයම අහෝසි වෙන්නට ඕනේ. අපි හොඳට ටිකක් බලමු ඒ දුක ඇති කරන හේතුව කොහොමද ඇති වුනේ කියලා. සාකෝ පනේ සා තණ්හා කත්ත උපජ්ජමාන උපජ්ජති කත්ත නිවිසමාන නිවිසති. දැන් පින්නවා ඒ යම් කිසි කෙනෙකුගේ නැසීම බැඳීම හිංසන නිසා අපිට දුක් දෙන එනවනම් ඒකට හේතුව ඒ දේට ඒ අයට අපේ හිතේ යම් කැමැත්තක් තියනවා කියන එක මේ පරේසණයෙන් අපිට හම් වුණා නේද? දැන් අපේ ඊග දැන් අපිට පැහැදිලි දුකට හේතුව තණ්හාව කියන එක පැහැදිලි. දැන් තණ්හාව කියන එක අපි හඳුනා ගන්න ඕනේ. තණ්හාව කියන එක දුකට හේතුව නම් තණ්හාව කියලා පැහැදිලි. මොකද අපි තණ්හා කරන වස්තු විනාශ වෙනකොටයි දුක එන්නේ කියන එක අපිට ඔප්පු වෙනවා. මොකද ඔක්කොම ඉන්න මිනිස්සු සත්වය මරුණාට අපිට දුකාවේ නැතිකම නිසා, හැම ද්‍රව්‍යයක්ම විනාශ වුණාට අපිට දුකාවේ නැති නිසා, අපි කැමති ඔක්කොම සත්තු නැසෙන සිද්ධියකදී අපි කැමති අය විතරක් අරමුණු කරගෙන. දැන් සිද්ධිය උනේ ඔක්කොම සත්වය මැරෙන සිද්ධියක්. සිද්ධිය උනේ ඔක්කොම ද්‍රව්‍ය නැසෙන සිද්ධියක්. නමුත් අපිට දුක ආවේ නැහැ ඔක්කොම මැරෙන අයගෙන් ඔක්කොම නැසෙන දෙයින්. අපිට දුක ආවේ සීමා සහිත වස්තුවකින් සීමා සහිත පිරිසකදී. ඒ අපිට දුක ආපු වස්තු දිහා අපිට දුක ආපු අය දිහා හොඳට බැලුවාම අපිට තේරුණා ඒ වස්තුන්ට ඒ අයට අපේ හිතේ චන්ද රාගයක් කැමැත්තක් තියෙන බව. යම් පුද්ගලයෙක් නැසීම නිසා යම් ද්‍රව ධර්මයක් යම් දෙයක් නැසීම නිසා දුක නාවනම් ඒව කෙරෙහි අපේ ලොකු බැඳීමක් නොතිබුණු බව අපිට තේරුණා. ඒ නිසා දුකට හේතු තණ්හාව කියලා අපිට තේරෙනවා. දුකට හේතුව තණ්හාවයි කියලා තේරෙන කොටසෙන් තේරෙන්නේ හොඳට දුක. දුක මෙන්න මෙහෙමයි, තණ්හාව නිසා ඇතිවෙන ධර්මීයකුයි දුක කිව්වහම ඔය තණ්හාව කියන තැන ඉඳලා තියෙන්නේ දුකේ අවබෝධයට පාර. ඔතනින් තණ්හාව නෙමෙයි ඕගලන්ට අවබෝධ වෙන්නේ, දුකයි අවබෝධ වෙන්නේ. දුකේ දුක ඇති උනේ මෙහෙමයි කියන කාරණාව. දැන් දුක ඇතිකරන්න හේතු වෙච්ච තණ්හාව ගැන ඕගලන්ට අවබෝධය නැති වුනොත්, තණ්හාව ගැන අවබෝධය නැති වුනොත් ඔය තණ්හාව නැති කරන්න බෑ, මුකුත් කරන්න බෑ, නිකන් දැනගෙන ඉන්න විතරයි වෙන්නේ. ඒ නිසා දැන් ඒ දුක ඇති කරපු තණ්හාව අපි අවබෝධ කරගත යුතුයි. දුක ඇති කරපු කියනකොට මනෝමය සිද්ධියක් නෙමෙයි. දැන් පින්වතුන්ටම තේරෙන්න ඕනේ, මෙහෙම ඉන්නකොට ඕගොල්ලෝ මේ වටපිටාවේ හිතින් සිසාරා බලනකොට මේ අය මැරුණොත්, මේ අය නැති වුණොත්, මේ දේවල් නැති වුණොත් තමයි මේ දුක එන්නේ කියලා ඕගලන්ට තේරුණා හිතට. ඒ ද්‍රව්‍ය වලට ඒ පුද්ගලයන්ට විතරක් මෙච්චර ද්‍රව්‍ය තියෙන, මෙච්චර පුද්ගලයෝ ඉන්න මේ වටපිටාවක් තුල මේ වගේ කීප දෙනෙකුට තණ්හාවක් ඇති උනේ, ද්‍රව්‍ය කීපයකට තණ්හාව ඇති උනේ කොහොමද කියන සිද්ධිය හොයාගන්න ඕනේ. අන්න එතනයි මේ දුකෙන් නිදහස් වීමේ උත්තරය හැම්බෙන්නේ. මොකද යෝ තස්සා ඒව තණ්හාය අශේෂෝ විරාග චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍යානාලෝ. දුක්ඛ නිරෝධය කියන්නේ ඒ තණ්හාවගේ ඉතුරුනකොට නැති කිරීම, ගෙවා දැමීමක්, අත්හැරී දැමීමක් තියෙනවා නම් ඒකයි දුකේ නිදහස, දුකේ නිවීම. ඒතර තණ්හාව අවබෝධ වෙන්න ඕනේ. කොහොමද තණ්හාව අපි අවබෝධ කරගන්නේ? තණ්හාව උපදින හැටි, පවතින හැටි තේරුම් ගන්න ඕනේ. තණ්හාව කෙනෙක් තේරුම් ගන්න ඕනේ. මම ඒක පැහැදිලි කරලා දෙන්නම්. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ, සාකෝ පනේසා තණ්හා කත්ත උපජ්ජමානා උපජ්ජති. ඒ තණ්හාව කොහෙද උපදින්නේ, කොහෙද පවතින්නේ? චක්කුං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමනනි විසති. රූප ලෝකේ පිය රූපං සාත රූපං එත්තේස තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමනනි විසති. මේ විදිහටම කන, ශබ්දේ, නාසයේ, ගන්ධයේ, දිව, රස, කය, පොට්ටබ්බ, සිත, ධම්ම කියලා මේ ආයතන 6 හරහා ආධ්‍යාත්මික ආයතන 6, බාහිර ආයතන 6, මේ සිත 6, ස්පර්ශ 6, වේදනා 6, සංඥා 6, චේතනා 6, විතක්ක 6, විචාර 6 කියලා කාරණා 60ක් තියෙනවා අපි ගාව මේ දොරටු 6ෙන් මේ තණ්හාව උපදින්න පවතින්න. දැන් අපි පරේෂණයක් හැම වෙලාවෙම පොතපතට සීමා වෙන්න එපා. එදිනෙදා තමන්ගේ ස්වභාවික ජීවිතේටම යන්න මේ ප්‍රශ්නේ ලියා ගන්න නම් වෙන්නේ එහෙම. දැනුම්කටම වෙන්න එපා. අපි කියමු ඕගොල්ලෝ මෙහෙම හිත සිසාරා යවනකොට gedara ඉන්න දරුවා සිහි වුණා. අනේ ගම් වතුරක් ආවෝ, සුලි සුලඟක් ආවෝ, දරුවා නම් මැරුණොත් නම් මට දුකයි කියලා ඕගලන්ට හිතුණා කියන්නකො. දැන් ඒ ගමේ මේ සුලි සුලඟට, ඒ ගින්නට, ඒ ජලයට තව බොහෝ අය මැරෙනවා. ඒක ඉලක්ක නොවේ, දරුවා විතරයි අපි ඉලක්ක උනේ. දැන් බලමු එහෙම දරුවා කියලා කෙනෙක් ඉලක්ක වෙලා තණ්හාව තිබුණාම තමන්ගේ තණ්හාව යෙදිලා තියෙන වස්තුව නැසුණාමයි දුක එන්නේ. දැන් මේ පරේෂණේ අපි පොඩ්ඩක් බලමු. පින්වතුනි, මෙන්න මේ කාරණා ටිකට හොඳ අවධානය යොමු කරන්න. අපිට වෙලා තියෙන්නේ මොකද්ද කියන කාරණාව හසු වෙනවා මේකෙන්. හැමදාම පින්වතුනි, අපි දැක්කත් නැතත් දැනගත්තත් නැතත් අපේ ඇස් ඉදිරිපිටට එන්නේ රූපය. ඉහි රූපය නිර්මිත වෙලා තියෙන්නේ කන බොන ආහාරයෙන්. කන බොන බත් ඇට ටිකක් සිහි කරන්න සත්‍යක හෝ පුද්ගලයක හෝ සත්ව පුද්ගල කොටස්ද නෑ. බත් පාන් කව්පි පිට්ටු රොටි ඉන්දියප්ප කියන මෙන්න මේ ආහාරයට තමයි කබලින්ක ආහාරය කියන්නේ. ඕක තමයි හේතුව. ඒ හේතුව නිසා යම් අවකාශ ධාතුව අහුරාගෙන ඉන්න රූප මිටියක් රාසි වෙනවා. ඒ රූප මිටියේ කය කියන්නේ කොට්ටාස කියන එක. කොට්ටාස කොටස් 32ක් තියෙනවා. කෙස්, ලොම්. දැන් මේ දරුවෙක් ගැන හෝ දරුවා ගැන නෙමෙයි මේ කියන්නේ. කෙස්, ලොම්, නිය, දත්, හම, මස්, නහර, ඇට මේ වගේ කුණුප කොටස් 32ක් තියෙයි. මෙන්න මේ 32ම හැදිලා තියෙන්නේ කනබුන ආහාරය නැමැති හේතුවක ඵලයක් හැටියට. ආහාරයේ හේතුව, ඒ ආහාරය නැමැති හේතුව නිසා තමයි මේ කොටස් ටිකම හැදෙන්නේ. ඔන්න ඔය කොටස් ටික ඇසුරු කරගෙන පවතින රූපයක් තමයි අපේ ඇස් ඉදිරිපිටට එන්නේ. සත්ව පුද්ගල නොවන. මෙන්න මේ රූපේ ඇස් ඉදිරිපිටට එනකොට මේ රූපේ ඇත්ත නොදන්නාකම නිසා ඔය විදිහෙම රූප නිමිත්තක් අපි හිතට අරගෙන හිතේ තියෙන නිමිත්තටයි අර රූපේ විදිහටම නිමිත්තක් හිතට අරගෙන හිතේ තියෙන නිමිත්තටයි අපි දරුවා කියලා නම් කරන්නේ. මේ මගේ දරුවා කියලා බොහොම ආදරයේ සෙනෙහස කියන ගත. ඒ කියන්නේ මේ රූපේ බලාගෙන මම හිතනවා කියලා කියන්නේ ඕගොල්ලෝ දන්නේ මේ රූපේ විදිහම රූප සංඥාවකුනේ මේ හැසිරෙන්නේ අපි. මේ රූපය අපේ නිකමට කිව්වොත් මේ හැඩසටහම් පෙනෙන බව, දිග් බව, හතරැස් බව, හුලස් බව කියලා හැඩසටහම් හඳුනන කමට, නිල් පාට, කහ පාට, සුදු පාට කියලා වර්ණ හඳුනන කමටයි පින්වතුනි සංඥාව කියලා කියන්නේ. මේ විදිහම රූපයක් තියෙනවා. ඒ රූපේ නිසා පහළ වෙච්ච රූප සංඥාවක් මේ තියෙන්නේ. මේක මේ චක්කු සම්පසජා සංඥා. රූප සංඥාව චක්කු සම්පසෙන් උපන්න එකක්. මේ සංඥාවටයි ඕගොල්ලෝ රූපෙට හිතනවා කියලා හිතාගෙන හිතුවට මේ හිතේම ඇස් ඉදිරිපිටට උඹෙන් පවතින රූපය සතර මහා ධාතු. සතර මහා ධාතු රූපේ ඡායාව ඇහැ උදව්වෙන් හිතේ සංඥාවක් සටහනක් වෙන්නේ, හැඩේ පේන්නේ හිතට. ඒ හිතට පෙනෙන නිමිත්තටයි මේ දරුවා කියලා, මේ පුද්ගලයෙක් කියලා අපි මෙහෙම හිතන හදනකොට අපි හිතලා තියෙන අපේ හිතටයි මේ. හිතට පෙනෙන අපිට නෙ පෙනෙන්නේ. පෙනෙන දෙයටයි හිතන්නේ අපි. මේ සටහනට හිත අපි නිකමට කිව්වොත් හිතේම මේ රූපේ විදිහටම රූපයක් සංඥාවක් හිතට අරගෙන ওই සංඥාවටයි අපි දරුවා කියලා හිතන්නේ. මේ මගේ දරුවගේ නම, දරුවගේ වයස මේකයි, මම දරුවගේ අම්මා, මම දරුවගේ තාත්තා, එයාට සහෝදර මිතුරන්. අපි ආයෝහනා සංඛාරා කියලා කියන්නේ එක නිමිත්තක් වටා කරුණු දාස් ගණන් ලක්ෂ ගණක් ගුණ කළ හැකි. ඒ නිමිත්ත මම කැමති ආදරේ කියන අදහසින් අපි අපේ හිතේ තියෙන නිමිත්තමයි නැවත 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 ඇසුරු කරලා තියෙන්නේ. එතකොට දැන් මෙතන වෙලා තියෙන්නේ මොකක්ද? ඇහත් රූපයත් කියන දෙක උදව් කරගෙන දරුවා කියන නිමිත්තක් අපි හදාගෙන ඒ නිමිත්තටයි අපි ආදරය සෙනෙහස කියන කාරණා ටික බැඳලා තියෙනවා. අපි දන්නේ මේ රූපය දකින්නකොටම ඇතිවෙන හිතේ ඇතිවෙන නිමිත්ත කුයි තණ්හාව කියන කාරණාව බැඳලා තියෙන්නේ කියලා දන්නේ නැහැ. අපේ හිතේ තියෙන ගති ටික, දරුවා කියන අදහසයි, දැක්මයි, ගති ටිකයි ඔක්කොම අයිති අර රූපෙටයි කියලායි අපි මේ හිතාගෙන ඉන්නේ. ඒ හින්දා මේ රූපේ රකින්න හදන්නේ දරුවා කියලා. ඒකයි දැන් අපි කිව්වොත් අර බුදුරජාණන් වහන්සේ දේශනා කරන සාකෝ පනේසා තණ්හා කත්ත උපජ්ජමානා උපජ්ජති කත්ත නිවේසමන නිවේසති. ඒ තණ්හාව කොහෙද උපදින්නේ, කොහෙද පවතින්නේ? ඇහැ රූප කන ශබ්ද මේකේ. මෙන්න මේ දෝෂේ හොයාගන්න බැරි. මම ඕගලන්ට උපමාවක් කියන්නම්. මේ තණ්හාව උපදින්නේ ඇහැ රූප දෙකින්ද උපදින්නේ? උපදින තණ්හාව ඇහැ රූප දෙකම ඇසුරු කරගෙන පවතන හින්දායි මේ දෝෂේ හොයන්න බැරි. උපමාව කිව්වේ යම් කෝටු කෑලි දෙකක් එකට ගැටෙනකොට ගින්නක් හටගත්තොත් ගින්න හටගන්න අර කෝටු කෑලි දෙක උදව් වුණා නේද? කෝටු කෑලි දෙක නිසා හටගත්ත ගින්න ඒ කෝටු කෑලි දෙකම ඇසුරු කරගෙන පවතිනවා. මේ කෝටු කෑලි දෙක ඇසුරු කරගෙන පවතින තා ගින්න තියෙනවා. දර ටික තියෙන තා ගින්න නැති වෙනවද? දර ටික ඇසුරු කරගෙන පවතින තා ගින්න තියෙනවා. යම් කලක දින්න නැති වෙන්න නම් මේ දර කෑලි දෙක නැති වෙන්න ඕනේ මිසක දර කෑලි දෙක නිසා ඇතිවෙච්ච ගින්න ආපහු පවතින්නේ දර කෑලි දෙක ඇසුරු කරගෙනම මිසක දර කෑලි දෙකේ ඇසුර නොලැබුවොත් මේ ගින්නට පවතින්න බෑමයි. දර කෑලි දෙක වගේ තමයි පින්වතුනි ඇහැයි රූපයයි දෙක. ඇහැයි රූපයයි දෙක හම්බ වෙනකොට මගේ දරුවා කියන සෙනෙහස ආදරය කියන ගතිය ඕගොල්ලෝ තුල උපදිනවා. උපන්න ඒ ගතිය ඇහැ රූපෙටම නැඹුරු වෙලා පවතිනකොට ඕගොල්ලන්ට දරුවා හැම බලන්න පුළුවන් රූපේ දරුවාගේ වගේ පෙනිලා තියෙන්නේ. මේ තණ්හාව ඇති කරපු ආයතන ටිකම බදාගෙන තණ්හාව තියෙන හින්දායි ඕගොල්ලෝ මේ ඇහැට රූපෙට ආස කරන්නේ දරුවා කියන අදහසින්. මේක මේ පොඩි වැරදීමක් මං කියන එක තේරුම් ගන්න බලන්න. ගිනි පෙලි දෙක දර කැලි දෙක කියන්නේ ගින්දරද? නෑ. ගින්දර කියන්නේ දර කැලි දෙකද? නෑ. දර කැලි දෙක අනිකක්, ගින්දර අනිකක් නේද? ගින්දර උපදවණ්ඩයි පවතින්ඩයි දර කැලි දෙක හේතු වෙලා මිසක මේ ගින්දර උපදවණ්ඩත් ගින්දර පවතින්ඩත් දර කැලි දෙක උපකාරයි මිසක දර කැලි දෙක ගින්දර වෙනවද? නෑ. ඒ වගේ ඕගොල්ලන්ට දරුවා කියන ආදරේ සෙනෙහස කියන ගතිය ඇහෙන් දකිනකොටම තමන් තුල උපදින්නත් මේ දරුවා කියලා හිතේ තින ওই ගතිය පවතිනත් ඇහැයි රූප දෙක උපකාර වෙලා මිසක ඇහැවත් රූපෙවත් දරුවාවත් දරු තණ්හාවවත් නෙවෙයි. හොඳට තේරුම් ගන්න ඕනේ මේ දරුවා කියලා හිතෙන කැමැත්ත කියන තණ්හාව කියන එක හැම වෙලෙම වැඩක් කරලා දරුවටයි තණ්හාව. ওই දරුවා කියන හැඟීමමයි තණ්හාවට තව නමක් තමයි මේ දරුවා කියන නිමිත්ත. ওই නිමිත්තටයි දරුවා කියන්නේ. ඇහෙන් බලනකොටම දරුවා කියන අදහස උපදිනවා. ඇහැ රූපේ බලාගෙනම පවතිනවා. ඕක නොදන්න නිසා මේ රූපේ දකිනකොටම දරුවා කියන සෙනෙහස ආදරය කියන ගති උපදිනවා. මේ උපන්න ගති මේ ඇහත් රූප ඔය ගතිය ඇහැට රූපෙට තබන තාක් අර ගින්න දර කැලි දෙක ඇසුරු කරන තාක් ගින්න නිවෙන්නේ නැහැ වගේ දරුවා කියලා හිතෙන ගතිය ආපහුව දරුවව ඇහින් බලන්න පුළුවන් මේ රූපේ දරුවගේ කියන හැඟීම ඕගලන්ට ඇති තාක් දරු සෙනෙහස කියන ගින්න නිවෙන්නේ නැහැ මේ පැත්තේ හොඳට මතක තබා ගන්න මේ තණ්හාව නිවෙන්නේ නැහැ මේ ආයතන මේ ගින්න ඇති කරපු දර කැලි දෙක ඇසුරු කරගෙන ඉන්න තාක් ගින්න නිවෙන්නේ නැහැ මේක මං කියන එක ගැඹුරුයි නමුත් මේක තේරුම් ගන්න මේ කාරණාව තේරුම් ගන්න බැරුව ඒ සසර අපි ඇවිද්දේ හොඳයි gedara photo එකක් ගහලා තියෙනවා නම් බිත්තියේ හොඳට බලන්න බිත්තිය කියන්නේ photo එක කියන්නේ කඩදාසියකුයි තින්ත ටිකකුයිනේ පුද්ගලික සත්‍යයක් නෙමෙයි ඒ photo එක දිහා බලනකොට ඔන්න ඇහැයි රූපයයි දෙක ඒ photo එක තමයි රූපේ මේ ඇහැ දර කැලි දෙක වගේ දරුවා කියන හැඟීම් ටික ගති ටික එන්නේ නැද්ද කියලා බලන්න එනවා නේ අන්න දරුවා කියන ආදරයේ සෙනෙහස කියන හැඟීම් ටිකත් එක්ක වෙන්නේ නැද්ද කියලා බලන්න එනවා එතකොට ඒ ඇහැවත් ඒ රූපෙවත් දරුවද නැහැ ඒ දෙන්න නිසා දරුවා කියන හැඟීම ආවහම ඒ හැඟීම ආපහු ඇහැ රූප බලාගන්න තිබුණොත් ඕගලන්ට සජීවී නැති හින්දා මේ දරුවාගේ ෆොටෝ එක කියන තැනකින්වත් හිටිනවා ෆොටෝ එකටත් අන්නාවේ බැරි වෙලා ওই ෆොටෝ එකට හරි කවුරු හරි ගැහුවොත් ගෙන තිබ්බොත් දරුවාගේ ෆොටෝ එක නැති කෙරුවා කියලා තරහින් නැති වෙයිද එනවා තින්ත ටිකක් කඩදාසියක් ඒ ෆොටෝ එක දරුවාගේ ෆොටෝ එක උනේ කියනකොට හොඳට බලන්න දරුවා කියන හැඟීම නිමිත් ඒ කියන්නේ ඕක නොදන්න කෙනෙක් ආවොත් ওই රූපේ දැක්කහම ඔය හැඟීම ටික මේ දරුවාගේ ෆොටෝ එක කියලා තරහ ගන්න සිතුවිලි උපදින්න යමක් උපදිනවද නෑ තමන්ට ඒ රූපේ දකින්නකොටම මේ දරුවා කියන හැඟීම එතකොට දරුවා කියන එක සිහි වෙනකොට තණ්හාව ඒකම තණ්හාව ඇතිතක් දරුවා සිහි වෙනවා දරුවා ඇතිතක් තණ්හාව සිහි වෙනවා දෙකම නිමිත් මනස නිමිත්ත ඇහැයි රූපයයි දෙක පිටරේ ගහලා තියෙන පින්තූරයයි ඇහැයි දෙක තමයි ඇහැයි රූපයයි දෙක සාකෝපනේස තණ්හා ඒ තණ්හාව උපදින්නේ කොහෙද ඇහැ රූප මුල් කරගෙන පවතින්නේ ඇහැ රූප මුල් කරගෙන දකින්නකොටම දරුවා කියන අදහස එනවා දැන් ඕගොල්ලෝ දන්නේ මේ ඇහැ රූපයයි දෙක ගැටෙනකොටම දරුවා කියලා හිත ආස කරන කැමැත්ත වෙන හැඟීමක් හිතේ ඉපදිලා කියන එක දන්නේ නැහැ. දන්නේ නැති වුනාම ඒ තණ්හාව හිතේ උපන්න ගතිය හිතේ ඒ ගතිය උපදවන්න හේතු වෙච්ච හේතුපැත්තටම වැදෙනවා. දරුවා මේ රූපේ දරුවාගේ රූපේ මම ඇහින් දරුවා බලමින් ඉන්නේ කියලා හිතේ තියෙන ගති ටික ඒ පැත්තටම බඳිනවා. පින්වතුනි මෙහෙම කළාම වෙන්නේ තණ්හාව යම් තාක්ද ඕගොල්ලන්ට ඇහැ රූප දෙක තියෙන තාක් දරුවා කියන තණ්හාව තියෙනවා. තණ්හාව ඇති තාක් ඕගොල්ලන්ට ඇහැ රූප තියෙනවා. ගින්න තියනවා කියලා කියන්නේ සාක්ෂි දරනවා දර තියනවා තාම කියන එකට. දර තියන තා ගින්න පවතිනවා. පින්වතුන්ට දරු ගින්න දරු සෙනෙහස කියන එක තියෙන්නේ දරුවගේ රූපේ මේ දරුවගේ රූපේ ඇහෙන් බලන්න පුළුවන් කියලා මේ නිමිත්ත උපදින්න හා පවතින්න ඇහැ උපකාර වෙලා මේ දරුවගේ රූපේ කියලා ඔය රූපේ දරුවා කියන අදහස උපදින්නත් මේ රූපේ දරුවා කියන අදහසින් ඔය අදහස පවතින්නත් උපකාර වෙලා මේ හිතේ දරුවා කියන අදහස යම්තාක් පවතීද පවතින්නේ ඔය අදහස උපදින්න හේතු වෙච්ච ඇහැ රූපෙට ආපහු ඒ අදහස අයිති කියන අදහස ඇතිතා දැන් පින්වතුන්ට පෙනෙන්නේ නැහැ ඒ රූපේ හැම පෙනෙන්නේ නැහැ මස් පෙනෙන්නේ නැහැ නහර පෙනෙන්නේ නැහැ ඇට පෙනෙන්නේ නැහැ හොටු පෙනෙන්නේ නැහැ කබ පෙනෙන්නේ නැහැ කෙළ පෙනෙන්නේ නැහැ මුත්‍රා පෙනෙන්නේ නැහැ අසුචි පෙනෙන්නේ නැහැ කිසිවක් පෙනෙන්නේ නැහැ ඇයි ඒ එබඳු කොටස් තියෙන රූපය නිසා මගේ හිතේ දරුවා කියන නිමිත්ත ඇති උනේ
මගේ හිතේ ඇතිවෙච්ච නිමිත්තෙම දැන් ඒ අදහස ඇතිකරන හේතුවෙච්ච රූපෙම වහගෙන ඉන්නේ. දැන් ඕගොල්ලන්ට පෙනෙන්නේ මේ දරුවා කියන තැනක. ඔන්න ඔහොමයි ඕගොල්ලෝ කනබුණ දැන් ගින්නෙන් නැසුනේ දරුවා නෙමෙයි. කනබුණ ආහාරෙන් හැදුණු අවකාශ ධාතුව අවරාගෙන ඉන්න කුණුප කොටස් 32යි ගම් වතුරෙන් ඇවිල්ලා විනාශ වෙන්නේ. ඉබඳු කුණුප කොටස් 32ක් තියෙන තැනක මගේ මනසේ දරුවා කියන නිමිත්තක් ඇති වෙලා ඒ නිමිත්ත ඔය රූපය ඇසුරු කරගෙන පවතිනවා. ඒ හින්දා මගේ මනසේ තියෙන තණ්හාව පවත්තන්න හේතු වෙන රූපෙ නැසෙන හින්දායි මට දුක එන්නේ. මං කියන එක තේරෙන්නද නැද්ද? මේක ටිකක් ගැඹුරු කතාවක්. නමුත් වෙන්නේ මං කියුවේ මේ වෙලා තියෙන දේ පොඩ්ඩක් බලන්න ඇසරලා පිමුතුන් චිත්‍රපටි බලනවනේ නේද? හරි. චිත්‍රපටි බලන්නේ සිනමා ශාලාවකද ටීවී එකකද වැඩි වශයෙන්? ටීවී එකේද? ද සිනමා ශාලාවේද? ටීවී එකේ. හරි. හොඳයි. දැන් හොඳට අපි බලමු නෑ. ඒක තමයි අපේ ලෝකේ හැටි ඇත්ත. හොඳට බලන්න ටීවී එකේ ඉදිරියෙන් තියෙන තිරය. ස්ක්‍රීන් එක හැදිලා තියෙන මොනවද? වීදුරුනේ. වීදුරු වලින්. වීදුරු සත්වයක හෝ පුද්ගලයක හෝ සත්ව පුද්ගල කොටස්ද? නෑ. වීදුරුවේ කඩලා බැලුවොත් අපිට ඒක ඇතුලේ මොනවා තියෙයිද? ඒක ඇතුලේ නොයෙක් විදිහේ ඉලෙක්ට්‍රොනික අයිටම් කෑලි තියෙනවානේ. ඕවට ඔය ඉංග්‍රීසියෙන් නම් කරනවා මොනවද? IC කියනවා, කන්ඩෙන්සර් කියනවා, ට්‍රාන්සිස්ටර් කියනවා, ඕවා තියෙනවා, වයර් කෑලි තියෙනවා. ඔය වගේ පරිපත ටිකක් තියෙනවා සර්කිට් එක. හරිද? ඔය වගේ ඒවා තියෙනවා. අහසෙන් එන්නේ ওই ටීවී කියන තරංග වලට කියන චුද්ධ තරංග කියලා. උන් ওই තරංග එකතු කරගෙන ওই කෑලි බැලි ටිකත් එක්ක අන්තිමට වෙලා තියෙන්නේ ලুকু ආලෝක ධාරාවකුත් තියෙනවා. ඔය අතර ඩොට් සියුන් 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 තරු තරු වගේ ওই ටීවී එකක සිග්නල් එහෙම නැති වෙච්ච ලව සූගලර දඟල උන් ওই තරුම තමයි තියෙන්නේ. තරු පෙනෙන සසරේ අපිට ඇවිදින්න වෙන්නේ ওই තරු බලන හින්දාමයි. ඔන්න ওই වගේ තරු නැත්තම් ඩොට් ගොඩාක් උදව් කරගෙන තමයි අපිට රූප පෙනෙන්නේ. එතකොට මේ තිරේ ඇතුලේ පෙනෙන රූප සත්‍යෙග්ග පුද්ගලෙග්ග නෙමෙයි කියලා ඕගොල්ලෝ පිළිගන්නවද? පැහැදිලිද? පැහැදිලි. හොඳයි. ඒ දැන්නේ අපිට එහෙම පුද්ගලික සත්‍යයක් නෙමෙයි කියලා පැහැදිලි. නමුත් ටීවී බලන වෙලාවේදී, චිත්‍රපටි බලන වෙලාවේදී බලන්ඩ මේ සිද්ධිය දිහා ඒ රූපේ ඇත්තට සිහිය නැති වෙන හැම වාරයක් ගානෙම ඒ රූපයේ සත්‍යයේ පුද්ගලයේ කියන හැඟීම අපේ සිතේ ඇති කරලා ඇති කරපු හැඟීම ආපහු ටීවී කේ තියෙන රූපෙම ඇසුරු කරගෙන පවතිනකොට ඒ රූපත් අපිට ඇත්ත මේවා වෙලා ටීවී එකෙත් ඇත්තම මිනිස්සු වගේ මානසික මට්ටමක් අපිට තියෙන්නේ. ඒකේ මිනිස්සු චිත්‍රපටිවල මිනිස්සු මැරිලා ඕගොල්ලෝ අඬලා නැද්ද? ඇත්ත කියන්නේ දුක හිතිලා නැද්ද කියන්නේ? හිතිලා තියෙනවා. අඬලා තියෙනවා නම් ඒ ඉන්න මිනිස්සු මැරිලා අඬලා තියෙනවා නම් මහලු මිනිස්සු හම්බෙලා දුක හිතිලා නැද්ද? ලෙඩ වෙච්ච ලෙඩු දැකලා දුක හිතිලා නැද්ද? ජාති ජරා මරණ ශෝක පරිදේව එන කාරණා දුක් ඔක්කොම ටික ටීවී එකකින් හම්බෙලා නැද්ද ඔයගලන්ට? ඇතුලේ හම්බෙලා තියෙනවා. ඔළුවක් තියෙනම් හොඳට සිහි කරලා බලන්න. අපි සිහි මෝඩේ වගේ උහි බලනවා මිසක ඇහැට ඇඟිල්ලෙන් ඇනලා පෙන්නනවා වගේ මෙච්චර අනාත්ම රූප ටිකක් තියෙන තැනක සත්ව පුද්ගල නොවන රූප ටිකක් තියෙන තැනක සත්ව පුද්ගල භාවයකින් අපි දුක් විඳිනවා නම් බලන්න අපි සත්ව පුද්ගල භාවයෙන් විඳින දුක් ටික කොහෙ තිබිලද ආවේ කියලා? පුද්ගලයෙක් ලෙඩ වීම නිසා, මහලු වීම නිසා, මැරිච්ච නිසා දුක් විඳිනව නම් අර ටීවී එකේ තිරේ පැත්තෙන් ආපු ඒ රූප ටිකෙන් තිබුණද ලෙඩ වීමේ, මහලු වීමේ දුක් දෙන රූප? නෑනේ. ඒ රූප ඇස් ඉදිරිපිටට එන ගානේ මේ මහලු වුණා කියන අදහස මගේ සිතේ උපදිනවා. උපදින අදහස ආපහු රූපේ බලාගෙන පතිත වෙනකොට රූපේ මහලු වුණා වගේ පෙනෙන්නේ. මේ ලෙඩවීම, මහලු වීම, මරණය කියන මේ ගති වෙලා අපි නිකමට කිව්වොත් ඒ රූපය දකිනකොට අපේ සිතේ උපදිනවා සත්වයේ කියන හැඟීම, පුද්ගලයේ කියන හැඟීම. හැඟීම ඇතිවෙන්න උපකාර වෙච්ච ඒ රූපයේ පැත්තටම අපේ සිතේ හැඟීම යෙදුනහම ටීවී එක ඇතුලේ රූප අපිට ඇත්ත වෙනවා. ටීවී එක ඇතුලේ රූප ඇත්ත වෙන අපි මෙහෙම පොඩි සම්වර්ෂණයක් කරමු. පොඩි පරේෂණයක්. අපි යනවා මේ ලලිත් මහත්තයාගේ ගෙදර දවසක් කියන්නකෝ. යනකොට ලලිත් මහත්තයා චිත්‍රපටියක් බලබලා ඉන්නවා අඬ අඬ. හරිද? කන්නංකර මහත්තයා ගෙදර දැන් චිත්‍රපටියක් බලබලා ඉන්නවා අඬ අඬ. මොකද චිත්‍රපටිය ඇතුළේ පොඩි ළමයෙක් මැරිලා. දුක හිතෙන විදිහට තව කෙනෙක් තමයි ලොකු මිනිස්සියෙක් පිහියකින් කොරලා තමයි මරලා තියෙන්නේ. දැන් කොටපු මිනිස්සයා ගැන තරහක් තියෙනවා. මැරුණු ළමයා ගැන දුකකුත් තියෙනවා. දැන් ඔන්න අඬනවා ඉන්නව. දැන් ඒක එතුමට පේන්නේ නැහැ. ඒක තමයි ලෝකේ කියන්නේ එතුමට දැන් ඒක ඇත්තම සිද්ධිය. එතුමට මුකුත් ඉඩ නැහැ. දැන් ওই සිද්ධිය ඇත්තම වෙලා එතුම මේ කෙනෙකුට වෙච්ච දෙයකින් අඬමින් ඉන්නේ. ළමයෙකුට මෙහෙම දෙයක් වෙච්ච දුකට අඬමින් ඉන්නේ. දැන් මේ ටීවී එක කතාවක් නැහැ. ඇත්තම දේ එයා දැන් ඉන්නේ. ඔය දිහා පැත්තක ඉඳලා අපි බැලුවෝ. පැත්තක ඉඳලා බලන අපිට තේරෙයි මේ ඇත්ත මොනතරම් මෝඩද කියලා. ඇයි? ඇස් ඉදිරිපිටට ආපු සත්ව පුද්ගල නොවන රූපයක් ඇස් ඉදිරිපිටට තබාගෙන ඒ රූපය ඇස් ඉදිරිපිටට එන සත්ව පුද්ගල නොවන රූපයක් ඇස් ඉදිරිපිටට තබාගෙන දරුවට මෙහෙම වුණා, ළමයෙකුට මෙහෙම වුණා කියලා රූප වෙනස් වෙන ගානේ දුක් විඳිනවා. එතකොට හිතේ තියෙන කෙලෙස්යකට දුක් විඳින අනාත්ම රූපය ඇස් ඉදිරිපිටට එනකොට ඒ රූපය ආරම්භය ඇති වෙන ආත්ම සංඥාව නිසා දුක් විඳින මනසක් වෙන්නේ නේද? වෙන්නේද නැද්ද? තේරෙනවා. හැබැයි ඒක පේන්නේ එතුමට නෙමෙයි. ලෝකෙ කියලා කිව්වේ එතුමා දැන් මේ වෙලාවට ඒක ඇත්තම සිද්ධියක් වෙලා. පැත්තක ඉන්න අපිටයි පෙනෙන්නේ. ඒ වගේ පින්වතුනි ඇත්තටම අම්මා මැරුණා කියලා පපුවේ අද්දගහ විලාප දෙනකොට අපි ඇත්තටම කියලා. ඒ අපි දිහා පැත්තකට විරාගව බලන බුදුරජාණන් වහන්සේට පෙනෙනවා හරියට මෙතුම ටීවී එක දිහා බලලා අඬනකොට අපිට යම්සේ ඒකේ ඇත්ත පෙනෙයිද? ඒ වගේ අපි මව් මල දුකට, පියා මල දුකට, සහෝදරය සහෝදරී මල දුකට අඬනකොට බුදුරජාණන් වහන්සේ පැත්තක ඉඳන් දැක්කා චක්කුං අනත්තා රූප අනත්තා, සත්ව පුද්ගල නොවන අනාත්මය හැ රූප දෙකම. ඒ දෙන්න නිසා ඇතිවෙච්ච ආත්ම සංඥාව නිසා දුක් විඳින ලෝකයක් දැක්කා. බුදුරජාණන් වහන්සේ ඒකයි දුකට හේතුව තණ්හාවයි කියලා කිව්වේ. අර ටීවී එකේ උනත් අපේ කෙලෙස්ය ඒ රූපෙ මත පතිත උනත් ඒ රූපෙ වෙනස්කම් ඇති වෙන දුක එනවා අපිට. එතකොට මට මතක් කරන්න තියෙන්නේ මෙන්න මේ කාරණාව. කෙනෙක් ටීවී එකේ පින්තූරේ ඇතුලේ ජාති ජරා මරණ දකිනවා නම් ඒ මානසික මට්ටමත් මේ ඇහෙන් රූප දැකලා ජරා මරණ දුක් විඳින මේ ලෝකයේ ටීවී එක ඇතුලේ පෙනෙන එකත් අතර වෙනසක් නැහැ. ටීවී එක ඇතුලේ දුක ආවේ කොහොමද කියලා හොයන්න. එතකොට අහුවේ මෙතන දුක ඇති වෙන්නේ ඒ විදිහටමයි කියලා. දැන් ටීවී එක ඇතුලේ තියෙන රූප වලින් අපි ලෙඩවීම මහලු වීමේ දුක් විඳනනම් දුක උපද්දවාගෙන බිඳලද ටීවී එක ඇතුලේ එහෙම දුකක් රූප ඇතුලේ දුකක් තිබුණු හින්දා බිඳලද අපි දුක උපද්දවාගෙනද බිඳලා තියෙන්නේ?
එහෙනම් මේ පෙනෙන අරමුණෙත් මේ අරමුණේ TV එකේ පෙනෙන රූපයට වඩා චුට්ටක්වත් අඩුතරවත් වැඩිතරවත් නැහැ. මේ පෙනෙන රූපයයි ඒ දැහැටයි පෙනුනේ, TV එකේ පෙනෙන්නේ දැහැටයි. මේ රූපය ඇතුලේ ජාති ජරා මරණ දුක ගෙනත් දෙන රූප නැහැ පිනුතුනි. මේ රූප ආරම්භය උපදින තණ්හාවයි අපිට දුක ගෙනත් දෙන්නේ. එතකොට මෙන්න මේ තණ්හාව රූපයේ දකින්නකොටම දරුවා දුව පුතා රන් රිදී මුතු මැණික් කියලා මේ නිමිති තණ්හාව යෙදෙන තණ්හාව උපදින නිමිති අපිගාව උපදින්නේ රූපේ ඇත්ත නොදකින්න කම නිසායි. TV එකේ තියෙන රූපය අපි මේ පරේෂණයේ උපමාවකින්ම කරමු. TV එකේ තියෙන රූපය පැත්තට සිහි ඇතුව නුවණ ඇතුව හිතය යොමු නොකොළොත් ඒ රූපය දකින්න ගානේ පුද්ගලික සත්වයේ කියන හැඟීම ඇති වෙලා ඒ සත්ව පුද්ගල හැඟීම කියන්නේ ඒ හැඟීමටමයි තණ්හාව කියලා කියන්නේ. ඔය හැඟීම ඔය නිමිත්තටයි තණ්හාව යෙදෙන්නේ. ඒ නිසා තණ්හාව නොයෙදුනත් පුද්ගල නිමිත්තට කියන්නේ තණ්හාව කියලා. තණ්හාව ඇති වෙන නිමිත්තටයි කියන්නේ තණ්හාව කියලා. ඒ නිමිත්ත ආපහු පුද්ගල සංඥාව අර රූපේ පැත්තට තැබුවාම ඔන්න දුක හදාගෙන යා තියෙන දැන් දුක නිර්මාණය වෙලා. මේ දුක ඇති කරන හේතුව හැම වෙලාවෙම ඇති උනේ ඒ හේතු හදන්න හේතු වෙන රූපේ ඇත්ත ඇති හැටි නොදකින තාක්. මේ වීදුරුවක් මත පතිත වෙච්ච ඩොට් ගොඩාක් මත මේ දිස්සෙන රූප සටහනක් නේද කියන සිහිය නැති වෙනකොටම පුද්ගලය කියන අදහසත් ඇති වෙලා ඒ අදහස ආපහු අදහස ඇති කරපු රූපපැත්තට නමලා ඒ රූපේ ඇත්ත කළා ඉවරයි. මේ ඇත්ත නොදකිනකොට දුකට දුක ඇති කරන හේතුවත් හදලා දුක හදලා ඉවරයි. හොඳට සිහි ඇතුව බලන්න යම් වෙලාවක ඕගොල්ලන්ට සිහි ඇතුව TV එකදී රූපේ දිහා බලන්න හිත පුද්ගල සංඥාවට ඉඩ නොදී මේ වීදුරුවක් මත පතිත වෙන ඩොට් රාසියක් මත මේ මෙබඳු රූප සටහනක් ලැබෙනවා නේද කිව්වහම ඔය රූපය පුද්ගලයක සත්‍යයක් කියලා සජීවීකරණ කෙලෙසේ සිතේ ඉදලා ආපහු ඒක පුද්ගලයක් කියලා ඇත්ත කරවල දුක කියන එක උපද්දනවා කියන එක වෙන්නේ නැහැ, නතර කරලා ඇති. ඔය රූපයට හොඳට හිත තැබුවොත් ඒ රූපේ විපරිණාම වෙද්දී පුද්ගලයක ලෙඩවීම මහලු වීම නිසා දුක් විඳිනවා තියා ඒබඳු දුක් විඳින එක ලැජ්ජත් හිතේ. ඇත්තටම ලැජ්ජ හිතනවා. ඒකයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ සබ්බ සංඛාරේසු අට්ඨියති හරායති jigujjati. සියලු සංස්කාරයේ ක්‍රියා ලැජ්ජ වෙනවා, පිළිකුල් වෙනවා. මේ කෙලෙස් ක්‍රියාවට ලැජ්ජයි. මම මෙච්චර මොඩද කියලා ලැජ්ජ හිතන දවසක් එනවා යාට. ඒ වගේ ඒ TV එකේ උපමාව වගේ හොඳට මතක තබා ගන්න ඇස් ඉදිරිපිටට එන මේ රූපේ ඇත්ත ඇති හැටි පෙන්වන්න අමතක වෙන හැම වෙලාවකම කෙනෙක් කියන පුද්ගල භාවයේ හිතේ ඇති කරලා හිතේ ඇති කරගත්ත පුද්ගල භාවයේ ඇති වෙන්න හේතු වෙච්ච රූපේ පැත්තට නමලා ওই රූපේ පැත්තෙන් පුද්ගලයක් නිර්මාණය කළා ඇති. ඒ පුද්ගලයා ළඩ වෙන්න මහලු වෙන මැරෙනකොට ඔයගලන්ට දුක එන්නේ. එකෙන් දුක උපද්දලත් ඇති. දුක් නිරෝධී තණ්හාවගේ නැති කිරීමක් තියෙනවන, ගෙවා දැමීමක් තියෙනවන, මේකයි දුක් නිරුද්ධ වෙන්නේ. පින් උතුම් සිහි ඇතුව මේ රූපේ ඇත්ත ඇති හැටිට හිත තබන්න. හිත තබනකොට මේ රූපේ දකිනකොට මේ රූපේ සත්‍ය පුද්ගලෙක් කියන මේ ගතිය උපදින්න හේතු නැහැ, උපදින්නේ නැහැ. ඉපදුනේ නැත්තම් ආපහු මේ ගතිය මේ රූපෙ දිහා බලලා එන දුක එන්නේ නැහැ.
ඔන්න ඔය දුක දුක ඇති වෙන හේතුව මේ සත්වපුද්ගල භාවය කියලා නැත්තම් මේ තණ්හාව කියලා තණ්හාව යෙදුණු පුද්ගල නිමිත්තයි දුකට හේතුව. ඊ තණ්හා නිමිත්ත ආවේ මේ අවිද්‍යාව ගෙවැසීමෙන්. අවිද්‍යාව ගෙවැසීමෙන් තණ්හාව යුක්ත වීමෙන් හැමදාම සසර ඇවිද්දේ. මේ රූපය ඇත්ත නොපෙන්නපු නිසා අවිද්‍යාව ගෙවැසීමෙන් රූපය ඇත්ත නොපෙන්නපු නිසා තණ්හාව ඇති වුණා. තණ්හාව කියන්නේ මොකද්ද? අර පුද්ගල හැඟීම තමයි. TV එකේ දුක ආවේ ඒ තණ්හාව නිසායි දුක ආවේ. හොඳට බලන්න රූප නිසා දුක එනවා කියලා කොහෙද බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙනවද? සද්දේ දුකට හේතුවයි රූපේ දුකට හේතුවයි නැත්නම් රූප වේදනා සංඥා සංකාර විඥාන දුකට හේතුවයි කියලා පෙන්නලා තියෙද? නෑ. හැම වෙලාවෙම කෙලේශයක් නෙවෙයිද පෙන්නලා තියෙන්නේ? ජාති ජරා මරණ පෙන්නලා තණ්හාව දුකට හේතුවයි කියලා කෙලේශයක් නෙමෙයිද පෙන්නලා තියෙන්නේ? හොඳයි. ඕගලන්ට පෙනෙන්න ඕනේ TV එකෙත් එහෙනම් කෙලේශයක් නිසා දුක ඇවිල්ලා මිසක රූපේ නිසා ජාති ජරා මරණ දුක විඳලා තියෙද? නෑ. ඒ වගේ මේ ඉදිරියෙන් තියෙන රූපේ ඇත්ත පෙන්වන්න බැරි වෙන හැම වෙලාවකම පුද්ගල නිමිත්තත් හදලා දුක උපදින ශේෂ්ත්‍රයත් උපදලා ඇති. මේ රූපේ ඇත්ත ඇති හැටියේ හිත තැඹුවොත් දුක ඇති කරන හේතුව හදන පුද්ගල භාවයේ හැදෙන්නේ නැහැ. එහෙම වුණොත් පුද්ගලියෙක් විඳින දුකෙන් මිදෙනවා. සුතවත් ආර්ය ශ්‍රාවකය ඔන්න ওই ටික දන්න නිසා තමයි සතිපට්ඨානේ කායගත සතිය වඩන්නේ. ඒක දුක්ඛ නිරෝධ ගාමනේ ප්‍රතිපදාවනේ. දුක් නැති කිරීමේ ප්‍රතිපදාව. මොකද යා දුක ඇතිවීම නැතිවීම දෙක දකිනවා. මේ කායගත සතිය වඩන්ඩ කයි ඇත්ත ඇතිහෙටි බලන්ඩ කය අනුව බලන්ඩ අමතක වෙන හැම වෙලාවකම මොකද්ද වෙන්නේ? තණ්හාව ඇති කරන පුද්ගල නිමිත්තක් හිතේ යෙදිලා ඇති. ඒ නිමිත්තේ තියෙන දෝෂෙ මොකද්ද? ඒ නිමිත්ත මනසේ උපන්නාම නිමිත්ත උපද්දපු රූපෙ වෙත්තම යාපව පවතින්නේ. දර කෑලි දෙක නිසා උපදින ගින්න දර කෑලි දෙකම පුච්චනවා. හොඳට මතක තබා ගන්න. ඇහත් රූපියක් දෙක නිසා ඕගලගේ හිතේ ඇති වෙන දරු සෙනෙහස දරු ගින්න ආපව ඒ ගති ඇති කරන්න හේතු වෙච්ච ඇහැ රූපේ බදාගෙනමයි තියෙන්නේ. එතකොට ඕගලන්ට දරුවෙක්ම පෙනෙනවා ඇරෙන්න. ඇහෙන් දරුවෙක්ම දකිනවා ඇරෙන්න. රූපේ දරුවෙක්ම වෙනවා ඇරෙන්න වෙන දෙයක් නැහැ. ඕගලන්ට දරුවා කියන අදහසින් කුණුප කොටස් 32 වර්ධනය කර කර වර්ධනය කර කර රැක රැක ආරක්ෂා කර කර ලෝකයේ රැක රැකා ඉන්න කර්මයෙන් හම්බ වෙන දඬුවම ඕගොල්ලන්ට. ඒකයි ආසීසෝපම සූත්‍රයේ පෙන්නේ සර්පියෝ 4 දිනක් රැක ගන්න දීලා තියෙන්නේ. දරුවා කියලා S2 වහලා ඕගොල්ලන්ට දීලා තියෙන්නේ මොකද්ද? සතර මහා ධාතුව රකින්න. නෙමෙයිද? එතකොට මේක මම මේ කතා කරන ටික ලෝකෙටයි සිද්ධියක් නෙමෙයි ඈ. ලෝකෝත්තර දර්ශනයක්. ආමුද්‍රව දරුවෙකුත් නැහැ කිව්වකේ. මොකද අපේ කෙලෙස් අතිදහවණය. ඒ නිමිති එච්චරට ඇත්ත වෙලා අපි ඒ නිමිත්තට විරුද්ධව කතා කරනවත් කැමති නැති මට්ටමකට උපාදානයි අපි. මම කියන්නේ TV එකේ තියෙන රූප වැරද්දකට පෙන්වලා තියෙන විදිහම ඔයගලන්ට පෙන්වලා තියෙන්නේ මේ කියන ටික. එතකොට මේ රූපේ ඇත්ත කයි ඇත්ත පෙන්වන්න අමතකෙන වාරයක් ගානේ තණ්හාව ඇති කරන නිමිති හැදිලා ඒ නිමිති ටිකෙන් ලෝකේ උපාදාන කරවල ඇති. ඇහැ උපාදාන කරවල රූපේ උපාදාන කරවල චක්කු විඤ්ඤාණේ උපාදාන කරවල ඇති. කොහොමද උපාදාන කරවල දෙන්නේ? මේ රූපේ දරුවගේ මට දරුවව ඇහින් බලන්න පුළුවන්. මේ හිතින් දරුවව දැනගන්න පුළුවන්. දරුවවයි විඳින්නේ මේ දරුවගේ හැඩේ දරුව ගැනයි හිතන්නේ කියලා තමයි ওই චක්කු සම්පස්යෙන් උපන්න වේදනා සංඥා චේතනා කියලා කියන ওই නිමිත්තටයි ඔක්කොම තියෙන්නේ. අනිත් පැත්තත් දන්නවා හයි ඇත්ත ඇති හැටි දකින්න කොට මේ රූප කය ආරම්භය දරුවා කියලා නිමිත්තක් අලුතෙන් උපදින්නේ නැහැ. උපන්න නිමිත්තක් තියෙනවා, ටික ටික ගෙවෙනවා. නූපං අකුසල ධර්මයේ නූපදිනවා, උපං අකුසලයේ ගෙවෙනවා. මේ ඇත්ත බලන්න බැරි වෙනකොට නූපං දරු තණ්හාව උපදිනවා, උපන් තණ්හාව වැඩෙනවා. වැඩෙනවා. මේ රූපේ ඇත්ත දකිනකොට නූපන් දරු තණ්හව නූපදිනවා, උපන් තණ්හව ගෙවෙනවා. ඒ තණ්හව ගෙවුනොත් දරුවෙක් නිසා අම්මලා මේ ලෝකේ යම් දුකක් විඳීද, ඒ දුකින් සදහටම මිදෙනවා. ඒ දුකෙන් මිදෙනවා. ඒ නිසා මෙයා කියන ලෝකෝත්තර, ඒ අම්මලා දරුවන්ගේ දුක් විඳින ලෝකෙට අයිති කෙනෙක් නෙමෙයි. මෙයා ඒ දුක අවබෝධ කරගෙන දුකෙන් මිදිච්ච ශ්‍රේෂ්ඨ ප්‍රඥාවන්තේ. එතකොට ඒ නිසා දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා, එයා දන්නවා දුක් නැති කිරීමේ ක්‍රමය. එදා ඉඳන් දන්නවා මොකද්ද? කායගත සති, කය කෙරෙහි පවතින සිහිය. එය හැම වෙලාවෙම අත්තිමස්මින් කායේ කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සන්නාරයි. මේ කුණ පොකටස් බලන්නේ නිකන් නෙමෙයි, මේ උත්තරයක් එයා භාවිතා කරන්නේ. එයා දැක්කා මොකද්ද? මේ කායගත සතිය වඩන්න අමතක වෙන හැම වාරයක් ගානෙම හිතේ දරුවා කියන හැඟීම, නූපන් හැඟීම උපද්දන, උපන් හැඟීම වර්ධනය කරනවා. වර්ධනය කළා නිකන් ඉන්නේ, ඒ ඇහැ රූපේ පැත්තම පෙන්නනවා. පෙන්නලා රූපෙන් දුක ගෙනත් දෙනවා කියලා දන්නවා. දුක දක්වාම නුවණ යනවා යාට. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං යාට. ඊට පස්සේ දුක්ඛ නිරෝධේ ඥානං, මේ කය කෙරෙහි ඇත්ත ඇති හැටි බැලුවොත් කනබුන ආහාරයෙන් හැදුණු කුණුපු කොටස් ටිකක් නේද තියෙන්නේ කියලා මේ ජප කරනවා වගේ බලබලා ඉන්නේ මොකටද? මේ උපායක් මෙහෙම හිතන් හදනකොට මේ ආරම්භය, මේ දරුවා නේද කියලා නිමිත්තක් හදාගෙන හිතට හැතිරෙන්න ඉඩ දැන්. හැතිරෙන්න ඉඩ නැහැ. එහෙම දරුවා කියලා අලුතෙන් නිමිත්තක් උපදින්න හදාගන්නත් ඉඩ නැහැ. උපන් නිමිත්තක් තියෙනවනම් ඒක ටික ටික ගෙවෙනවා. ඒ නිමිත්ත ගෙවෙනකොට තියෙන දෝෂෙ මොකක්ද? ඇහැ රූපෙ පැත්තට බැසගෙන ඇත්ත කළ දුක දෙන්න තියෙන ශේත්‍රයයි නැති වෙන්නේ කියලා නිරෝධය දන්නවා. ඒ හින්දා එයා මොකද කරන්නේ? ගී අතු ගාන ගානේ, වලම්පෙකන් ටික හෝදන ගානේ, රෙදි හෝදන ගානේ, මිදුළු අතු ගාන ගානේ, වැඩ කටයුතු කරද්දි, වාහනේ පදවද්දි, කාර්යාලයට යද්දි, හැම වෙලාවෙම තමන්ගේ ඇස් ඉදිරිපිටට එන රූපෝල ඇත්ත ඇති හැටි මෙනෙහි කරන්න දරනවා උත්සාහයක්. තමන්ගේ තමන් කියලා හිතෙන කයපැත්ත නිතර මෙනෙහි කර කර ඉන්නවා. දවස පුරාම අමතක වෙනවා, ආයෙත් මෙනෙහි කරන ගොඩක් ගැඹුරු දෙයක් නෙමෙයි. ඇත්තටම මේ රූපය හැදිලා තියෙන කනගුණ ආහාරෙන්නේ, මේ රූපය තියෙන කෙස් මං කෙස් ටිකක් කපලා අහකට දැම්මොත් කෙස් කියලා පෙනෙනව පුද්ගලයෙක් කියලා පෙනෙන්නේ නැහෙනි. ඇත්තටම පුද්ගල නොවන කෙස් නේද තියෙන්නේ. ලොම් නිය ඔය විදිහට කනේ කයේ සත්ව පුද්ගල නොවන අනාත්ම ස්වභාවය තහවුරු කරවනවා. ඇයි මේ තහවුරු කරවන්නේ? සත්ව පුද්ගලෙක් නැහැ කියන්නේද? නැහැ. ඒ රූපේ දකිනකොට හිතේ සත්ව පුද්ගල භාවය නූපදින්නත්, උපන් සත්ව පුද්ගල භාවය ගෙවන්නත්. නූපදව ගෙවන්නේ මේ කෙලෙසියයි දුක් නොවිඳින්න. එයා දන්නවා මේ කෙලෙසේ හිතේ තිබුණොත් දුක නිර්මාණය කරන කොච්චරද කියනවා නම් සත්ව පුද්ගල නොවන අනාත්ම ටීවී එක ඇතුලේ දුක ගෙනල්ලා දීලා තිනවා මේ කෙලෙසේ කියලා එයා දකිනවා. එතකොට සවිඥානික වස්තු කෙරෙහි කෙසේ නොපිහිටයිද මේ කෙලෙසේ? ඕගලන්ට යම් දවසක ටීවී එක දිහා බලන්න පුළුවන් නම් ඒ රූප චුට්ටක්වත් ඇත්ත නොවි. එදාට ඕගොල්ලන්ට අනාගාමී කියලා කියනවා. එදාට ඕගොල්ලන්ගේ මේ ඇහැ පිටිසිදු මේ රූපත් බැල හිත තැබ්බහැ කී විදිහටම. අද මේ රූප ඕගොල්ලන්ට ඇත්ත ඇත්ත කළා තියෙන්නේ කෙලෙසයකින්. ඒකයි අච්චර අනාත්ම රූපය තුලත් ඕගොල්ලන්ට ආත්ම කළා පෙන්වන ටීවී එක ඇතුලේ රූපය. ටීවී එක ඇතුලේ තියෙන රූපයක් ආත්ම නොවන විදිහට හිත තබන්න පුළුවන් නම්, ඒ කියන්නේ මේ ආධ්‍යාත්මික පැත්තේ අනාත්මෙට ඉඩ තියනවා කියන එකනේ. මේ පැත්තේ තියෙන රූපත් ඕගලන්ට අනාත්ම වෙනවමයි. චිත්‍රපටියක් බලන්න පුළුවන් නම් දුක නොවන විදිහට, එතකොට ඕගලන්ට චිත්‍රපටියක් හම්බ වෙන්නේ නැහැ. එහෙම බලන්න හිත තිබුවාම මොකද, ඇත්තටම කතාවක් හදාගෙන කතාව පරිහරණය කළා තියෙන මිසක ඒක ඇතුළේ කතාවක් තිබුණ නැහැ. නිකම් බලන්න නව කතා හෝ කෙටි කතාවක් පොතක් අරගෙන අකුරු ටිකක් තියෙන. අකුරු නොදන්න පුද්ගලයෙක් ඕක දිහා බැලුවොත් එයාට මොකවත් කතාව තේරෙනවද නැහැ. ඕක කියවන්න හදනකොට අකුරු එකතු කරලා වචනයක් කියවනකොට කියවන ගානේ චිත්තජ රූපයක් මගේ මනසේ මැවෙනවා. වේගින් කියාගෙන යනකොට මගේ මනසේ සිතුම් පෙළක්, සිද්ධාන්ත පෙළක්, කතාවක් හැදෙනවා. මේ පොතෙන් මම මා තුල ලස්සන කතාවක් උපදවාගෙන කතාව බලලා තියෙනවා. කෙනා කෙනා තුල තමන්ට සතුටු වෙන්න පුළුවන් විදිහේ ලෝකයක් උපද්දවන්න සමත් වෙන විදිහට, තමන් තුල අදහස් උපදවන්න සමත් වෙන විදිහට වචන ගැට ගහපු එකකටයි බොහොම හොඳ රචනයක් කියලා කියන්නේ. ඒ අකුරු ටිකේ නැහැ. ඒ දකින ගානේ තමුණුයි නව කතාවක් හදාගෙන කතාව බලන්නේ. ඒ වගේ ওই චිත්‍රපටියේ කතාවක් හදාගෙන අපි බලලා තියෙන්නේ. මේ දුව පුතා අම්මා තාත්තා කියලා මේ වගේ ජීවිතයක් පවුලක් හදාගෙනයි අපි ජීවත් වෙන්නේ. ඉතින් මේක මේ ටිකක් අපිට නොහුරු පුරුදු නොපුරුදු දර්ශනයක්. ලෝකයාගේ දුකට වඩා බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් දුක්ඛ සත්‍ය වෙනස්. පුබ්බි අනුසුතේසු ධම්මේසු. පෙර නොයසු විරු ධර්මයක් කෙරේ බුදුරජාණන් වහන්සේට දුක දුක ඇතිවීමත් නැතිවීම නැති කරන මගක් ගැන නුවණ ආවේ. ලෝකේ කියලා කියන්නේ අර උපමාවෙන් ගත්තෝ ටීවී එක ඇතුලේ ඉන්න මිනිස්සු ලෙඩ වෙලා මහලු වෙලා මැරෙනකොට දුක් විඳින එකට තමයි ලෝකයාගේ මානසික මට්ටම දුක. දුකට හේතුව මොකද්ද? මේ මිනිහා මැරුණු එක, මේ මිනිහා ලෙඩ වෙච්ච එක, මේ මිනිහා බැනපු එක මිසක දුකට හේතුව වෙන ඒවා නෙවෙයි. දුකේ නැතිවීම මොකද්ද? මෙයා මලේ නැත්තම් දුක එන්නේ නැහැ. මෙයා ලෙඩ උනේ නැත්තම් දුක එන්නේ නැහැ. මෙයා බැන්නේ නැත්තම් දුක එන්නේ නැහැ. ඉතින් උත්සාහය නොමැරි තියාගන්න. ඉතින් උත්සාහය ලෙඩ නොවි තියාගන්න. ඉතින් උත්සාහය චාටුවට බයින් නැතුව තියාගන්න. මොකද මරුණු දුක එනවා නොමැරි තියාගන්න. බෙහෙත් දෙනවා, කවනවා, පොවන රූප මෙටි ජීවත් කරවන්නයි හදන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අනිත්‍ය වෙනදී අනිත්‍ය වෙනවා, අනිත්‍ය නොකර තියාගන්න හැදුවා කියලා දුක නැතුව ඉන්න බෑ. වෙන්නේ නැහැ. ලෝකයා බලාපොරොත්තු වෙන විදිහේ නිරෝධ දුකේ නිරෝධිය ලැබෙන්නේ නැහැ කවදාවත්. ඒ කියන්නේ නොමැරි හිටියොත් මැරුණු හින්දානේ දුක ආවේ. දුක නැති වෙන්න නම් මොකද කරන්න ඕනේ? නොමැරි ඉන්න. දැන් දුක නැතුව ඉන්න තියෙන එකම බෙහෙත අපිට මොකද්ද? මැරෙන්නේ නැතුව ඉන්න හදන එක. බුදුරජාණන් වහන්සේ දේශනා කළ කවදාවත් ওই දුකෙන් මිදෙන්න විදිහක් නෑ මට. ඇයි? අනිත්‍ය වෙන ලෝකේ මම කවවල අපවල නාවල අන්දල පෙට්ටියක දාලා මැරෙන්න නැතුව ඉන්න කොච්චර හැදුවත් මං බලාපොරොත්තු වෙන දේ ලැබෙන්නේ නෑ. ඒකයි මම දකින දුකත් මම දන්නේ නෑ. දුක ඇතිවෙච්ච හැටි දන්නේ නෑ. දුක නැතිවීමත් දන්නේ නෑ. නැති කරන මගවත් මං දන්නේ නෑ. ඕක තමයි ලෝකේ කතාව. කොහොම නේද ලෝකේ? දැන් අපි කිව්වොත් දැන් දරුවා මැරුණොත්, අම්මා මැරුණොත් අපිට දුක එනවා. දුකට හේතුව ඇයි? අම්මා මැරුණු හින්දා, දරුවා මැරුණ හින්දා. දුක නැති වෙන්නේ කොහොමද? අම්මා මැරෙන්නේ නැතුව තියාගත්තොත්, දරුවා මැරෙන්නේ නැතුව තියාගන්න පුළුවන් නම් දුක එන්නේ නැහැ. ඉතින් අපි දුක්ඛ නිරෝධ ගාමනේ ප්‍රතිපදාවේ කරන්න පුළුවන් තරම් මොකද්ද මේ? මොකද්ද කරන්නේ? ඛණ්ඩ දිදී බොණ්ඩ දිදී පරිස්සම් කර කර වලක් ගාවට යන්න දෙන්නේ කොහාටවත් යන්න දෙන්නේ නැහැ. මොකද මේ දරු එතෙන්ද තියෙන ආදරයට වඩා තමන්ට තියෙන ආදරයට, මොකද තමන්ට දුක් විඳින්න වෙනවනේ. ඒ රූපේ වලකට වැටලා නැසුනොත් මොකද වෙන්නේ? මට දුක එනවා. ඉතින් මට දුක නැති කරගන්න තියෙන එකම ක්‍රමය මොකද්ද? මේ රූපේ පරිස්සම් කරන එක නෙමෙයිද? උතේ අන්දෙපා ලිඳකටවත් වලකටවත් කියන්නේ අපිට පේන්නේ හරියට ඒ දරුවට ආදරේ වගේ. ඒකට ආදරේ ඒ තමයි තණ්හාව අපේ. මොකද්ද තණ්හාව? දුක නැතුව ඉන්න අපිට තියෙන තණ්හාව මේ තියෙන්නේ. ඒ රූපේ නැසුනොත් මොකද වෙන්නේ? දුක එනවා නම් අපිට අපේ දුක නැතුව ඉන්න අපි හරි කැමතියි. අපේ දුක නැති වෙන්නේ කොහොම වුණොත්ද? අර රූපේ රැකගත්තොත්නේ. ඒ හින්ද රූපේ රැකගන්න හදන්නේ රූපේට ආසාවෙන්ද නේද? දුකට අකමැතිකම නෙමෙයි දුවේ තියෙන්නේ. දුකට අකමැතිකම. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහ භූත ටික රැකලා ඔහොම රකින්න ඕනේ ওই දුකෙන් මිදෙන්න. ඕක කරන්න බෑ. හැබැයි කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා කියලා. ඔය රූපේ නෙමෙයි දරුවා කියන එක හදලා තියෙන්නේ ඔය රූපේ කෙලෙසේ දෙකක් එකට වෙලා. රූපේ පැත්තෙන් රැකලා අයින් කරන්න බෑ. හැබැයි කෙලෙසේ අයින් කරන්න ඒත් ඔය කාරණාවම වෙනවා. දැන් ඕගොල්ලන්ට දරුවා නැති වුණොත් නම් දුකට හේතුව දරුවා නැති වෙච්ච එකනේ. දරුවා නැති නොවුනොත් දුක නැහැනේ. හරි, ඒ උත්තරේම ලැබෙනවා ඕගොල්ලන්ට. මේ ඇත්ත දකිනකොට දරුවා කියන අදහස අතුරුදහන් වෙනවා. දරු දුකෙන් ඕගොල්ලෝ මිදෙනවා. ඒ කාරණාවම වෙනවා. දරුවා නැතිවීමෙන් එන දුකෙන් ඕගොල්ලෝ මිදෙනවා. හැබැයි ලෝකයා යන රූපෙ පැත්තෙන් නෙමෙයි, කෙලස් පැත්තෙන්. ඒ අර්ථෙමයි කළා තියෙන්නේ. වෙන මොකුත් නෙමෙයි කරන්න පුළුවන් විදියකට. තේරෙනවා කියන එක. ඉතින් මේ ලෝකයා කරන ක්‍රමේ වැරදි, ඕහෙන් ගෙවන්න බෑ කියලා දැක්කා. දැකලා බුදුරජාණන් වහන්සේ පෙන්නවා ඕක දුක ඇතිවෙච්ච ක්‍රමය හොයාගන්න. ඒ දුක ඇතිවෙච්ච හේතුව හෙව්වහම දුක නැති කළ හැකි කියලා. එතකොට තමයි තේරුනේ දුක දරුවා මැරුණු දුක ඇති කළේ දරු තණ්හාවෙනුයි. දරු තණ්හාව ඇති උනේ රූපේ ඇත්ත නොදන්නා කමිනුයි. රූපේ ඇත්ත නොදන්නා කම නිසා දරු තණ්හාව ඇති උනා. ඒ දරු තණ්හාව නිසා රූපේ වෙනස් වෙනකොට දුක ආවා. රූපේ ඇත්ත දකිනකොට දරු තණ්හාව නැහැ. රූපේ වෙනස් වුණා දුක නැහැ. දරු මැරිච්ච දුක එන්නේ නැහැ යාට. ඒ නිසා දුක්ඛ නිරෝධ ගාමනේ ප්‍රතිපදා මොකද්ද? රූපේ ඇත්ත ඇති හිටි බලන්න. ඔන්න ඔය විදිහේ දර්ශනයක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නේ. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමනේ ප්‍රතිපදා ඥානං. දුක්ඛ නිරෝධ ගාමනේ ප්‍රතිපදාවට පෙන්නන මොකද? සම්මා දිට්ඨි. මොකද්ද සම්මා දිට්ඨි? රූපේ ඇත්ත ඇති හිටි බලන්න. රූපය ඇත්ත ඇති හැටිය දකිනකොට තණ්හාව නැති වෙලා දුක නැති වෙනවා. රූපය ඇත්ත ඇති හැටිය නොදකිනකොට තණ්හාව ඇති වෙලා දුක ඇති වෙනවා කියලා පෙන්වනවා. ඉතින් පින්වතුන්ට මතක් කරන්න තියෙන්නේ අපි හැම කෙනෙක්ම ඇස් නැත්තෝ වගේ, කන් නැත්තෝ වගේ අනන්ත සංසාරේ දුක් විඳ. කෙටියෙන් කියනවා නම් ටීවී එකේ තියෙන රූප දිහා බලාගෙන මවුමල දුක්කට ඇඬපු කඳුළු සතර මහා සාගරයේ ජලයට වැඩි. ටීවී එකේ තියෙන රූපෙ දිහා බලාගෙන පියාමල දුකට අඬපු කඳුළු සතර මහා සාගරයේ ජලයට වැඩි. කලකිරෙන්න මේ කෙලෙස් ගැන, කලකිරෙන්න මේ මෝහය ගැන හෙට දවසේදිත් ඕගොල්ලන්ට මේ කෙලෙස් තිබුණොත් ඔය රූප ඇත්ත කරලා දුක ගෙනත් දෙනවා කියන එක වෙනවා. අනන්ත සංසාරේ අපේම හිත අපිට ගොඩාක් වංචා කළා. මේ මුලාව කියලා දෙන්න අපිට කෙනෙක් හිටියේ නැහැ, ශාස්ත්‍රවරයෙක් හිටියේ නැහැ.
ඉතින් මෙච්චර දුක් විඳ අපිට මේ සසරෙන් මිදෙන්න පුළුවන්, මේ දුකෙන් මිදෙන්න පුළුවන්. මාවත හොයලා දුන්නේ බුදුහාමුදුරු පැහැදිලි කෙරුවා. උඹලට ලැජ්ජ නැද්ද ඇස් ඉදිරිපිටට එන සත්ත්ව පුද්ගල නොවන ටීවී එකේ වගේ රූපයක් දිහා බලාගෙන අඬන්න? උඹලගේ හිතපැත්ත බලපල්ලකො ටිකක්. ඇස් ඇරලා කියන එක කියලා දුන්නා. මේ ඇස් ඉදිරිපිට එන රූපය දිහා බලාගෙන කෙනෙක් පුද්ගලයෙක් කියලා, කෙනෙක් පුද්ගලයකට වෙච්ච දෙයකින් විලාප දීලා අඬනවා කියලා කියන්නේ ටීවී එක ඇතුලේ තියෙන දෙයකට අඬනවා වගේ. ඉතින් ඒ මේ වගේ දුක ගැන කියලා දෙන, දුක ඇති වෙච්ච හැටි සැබවින්ම කියලා දෙන, දුක නැති වෙන තැන කියලා දෙන, ඊට යන ප්‍රතිපදාව කියලා දෙන ශාස්ත්‍රඥ වහන්සේ නමක් ලේසියකට අපිට හම්බ වෙන්නේ නැහැ. පෙර පිනකටයි අනන්ත කල්ප ගානක් දුක් විඳලා ගෙවාගෙන ආපු සසරේ පෙර පිනකටයි මේ බඳු බුද්ධෝත්පාද කාලයක් ලැබුණේ. හැමෝටම මතක් කරනවා එක දෙයක්, දුවන්නම් වාලි දුවන සසරට අහුවෙලා දුවන්නේ නැතුව බුද්ධිමත්ව මේ ධර්මයේ දිහා බලලා මේ දුකේ මිදීම හදාගන්න කියන එක. දුකානුව පතිත වෙලා දුකයි දුකයි කියලා අඬන්න එපා. අපේ කෙලෙස්යකට මේ දුක් විඳින්න කියන එකත්, තියෙන දුකකට දුක් විඳිනවා නෙවෙයි දුක උපද්දවාගෙනයි දුක් විඳින්න කියන එකත් මතක් කරනවා. ඉතින් හැමදෙනාම වීරියවන්ත වුණොත් අපිට මේ ජීවිතේම දුක ගෙවා ගන්න පුළුවන්. ඒකට කරුණු කාරණා ටිකක් හොයන්න, ගවේෂණය කරන්න කියන එකත් මතක් කරනවා. මමද පොහොසත් නැහැ, මම දන්න ටික මේ කියනවා. නමුත් මට තේරෙනවා එක දෙයක්, ලොකු වෙනසක් තියෙනවා කියන එක. මේ ලෝකයා දකින දෙයට වඩා බුදුදහම පෙන්වන චතුරාර්ය සත්‍ය මේ වගේ දර්ශනයක් තියෙයි. අනාත්මදී ආත්ම සංඥාවෙන් නිසා දුක උපන්න ලෝකයක් පෙන්වන්නේ. ලෝකේ අනාත්මයි. අනාත්මය නොදන්නාකම නිසා අපි ගාව ආත්ම සංඥාවක් ඇති වෙලා, ආත්ම සංඥාව ඒ අනාත්මය නොදන්නාකම නිසා හටගත්ත ආයතන ටිකම බදාගෙන පවතින්නේ. මේ ඔහොම දුක් විඳින්නේ. ඉතින් මේ අවස්ථාවේ මේ ජීවිතේ බුද්ධිමත් වුණොත් අපිට සසරෙන් මිදෙන්න පුළුවන්. පින්වතුනි, ඕගොල්ලෝ බුද්ධිමත් වුණොත්, සත්පුරුෂය වුණොත්, ප්‍රඥාවන්තය වුණොත්, ඒක ඕගොල්ලන්ට විතරක් කරන දෙයක් නෙමෙයි. ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් විලාප දෙදී සතර අපායේ පැහි පැහි යන මේ සංසාර ගමනේ දුක් විඳින තව එක අහිංසක ජීවිතයක් හරි ඕගොල්ලන්ට ගොඩගත්ත හැකි, ඇස් දෙක පාදලා දුන්න හැකි. ඔගලන්ගේ දුව පුතා අම්මා තාත්තා කියලා හිතන තැනකත් තියෙන පින්වතුනි මේ ඇත්ත නොදන්න අවිද්‍යාව. ඒද මේ වගේම තණ්හාව, අවිද්‍යාවෙන් වැහිලා තණ්හාව නැමැති දැලේ පැටලිච්ච අහිංසක ජීවිත තවත් ඔළුවෙන් හිසකෙස්ටිකෙන් අල්ලලා මඩේ යට ඔබන් නැතුව ඒ ජීවිතවලටත් පිටක් පිළිසරණක් අල්ලලා දෙන්න කියන කාරණාවයි මම මතක් කරන්නේ. අපි මේ අවුරුදු 50න් 60න් පස්සේ හිටියත්, හොඳ දෙයක් කළත් නොකළත්, දහමක් වැඩුවත් නැතත්, ගෙයක් දොරක් හැදුවත් නැතත්, ධර්මොල්ලෙක් ඇතත් නැතත් මැරෙනවමයි. අපිට පුළුවන් නම් මේ ජීවිතය උදව් කරගෙන අපිට තව එක කෙනෙකුට හරි යහපත කළා මැරෙන්න, ඒ තමයි සත්පුරුෂකම. ඒ නිසා හැම දිනාටම මේ උතුම් සද්ධර්මය, මේ උතුම් අනාත්මය, මේ චතුරාර්ය සත්‍ය මේ ජීවිතේම අවබෝධ වෙලා දුක ඇති කරපු හේතුව ගෙවලා නිවිලා සිසිල් වෙන්න මේ දේශනාව හේතුපොනිශ්‍රියම වේවා කියලා අදහස් කරනවා. ඉතින් හොඳයි, පින්වතු සාදුනාදයක් පවත්වන්න. මම මේ කතා කරපු දේ මේ එක ටිකකින් මට ඔක්කොම කියන්න බෑ. නමුත් අනුමාන අර්ථයක් හිතේ තබා ගන්න. අපි නොදන්නවට නොදැක්කට මේ ස්වාමීන් වහන්සේ මහා අමුතුම කතාවක් මොකද්ද කිව්වා, මේක ටිකක් හොයන්න බලන්න ඕනේ කියන අදහසවත් හිතේ තබා ගන්න. තබාගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ, ආනන්ද, මේ ලෝකේ යම් කිසි දුකක් ඇතිවන දුකක්
යම් කිසි උපද්‍රවයක් ඇති වෙන උපද්‍රවයක් විපතක් ඇති වෙන විපතක් දුකක් උපද්‍රවයක් විපතක් ඇති වෙන ඇති වෙන බාලයටයි පණ්ඩිතයට ඇති වෙන දුකකුත් නැ උපද්‍රවයකුත් නැ විපත්තියකුත් නැ ඒ නිසා විමසා බලා කටයුතු කළ පණ්ඩිතයෙකු යුතුයි ආනන්ද හාමුදුරුවන් ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ කෙසේ විමසා බලා පණ්ඩිතයෙක් වෙන ආනන්ද ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් පටිච්ච සම්පාද වශයෙන් විමසා බලා කටයුතු කළ පණ්ඩිතයෙක් වෙන්න. ඒ වගේ ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් පටිච්ච සම්පාද වශයෙන් මෙනෙහි කළොත් මේ මෝඩකම හිටින්නේ නැහැ. ඒ නිසා මේ ධර්මය අවබෝධ කරගෙන දුක ගෙවා ගන්න හැමදෙනාම උත්සාහවත් වෙන්න කියන මතක කරගන්න. හොඳයි කල්පනා කරගන්න මේ පින්වත් සියලුම දෙනා බොහෝම ශ්‍රද්ධාවෙන් මේ පින්වත් පිරිස බොහෝම ශ්‍රද්ධාවෙන් අද දවසේදී ගෙවල් දොරවල් නොඑක් වැඩ කටයුතු තිබුණත් හැම දෙයක්ම පැත්තකින් තබලා මේ ස්ථානයට ඇවිල්ලා ධර්මයෙන් මිදක් ශ්‍රවණය කළා බොහෝම වටිනා කුසල ධර්මයන් සිද්ධ කරගත්තා අද දවසේදී සිද්ධ කළා වූ මේ සියලු කුසලයන් අපි අනුමෝදන් කළ යුතු තැන් වලට අනුමෝදන් කරමු විශේෂයෙන්ම මේ වගේ සද්ධර්මයෙන් මිදක් මේ පින් උතුණ්ඩ ශ්‍රවණය කළා මේ සසර දුක ස්වභාවය අපේ මෝඩකමේ ස්වභාවය අනුමානක හෝ දැක්මක් නුවණක් ඇති වුණා නම් ඇති කරගන්න පුළුවන්කම ලැබුණේ ගෞරවනීය මහා සංඝරත්නය නිසායි. ස්වාමීන් වහන්සේලා මේ වගේ විහාරස්තන හදලා මේවා රැක බලාගෙන ඉන්න එකේ ලාභයක් තමයි ස්වාමීන් වහන්සේලා ශාසනයේ තබාගෙන ඉන්න එකේ ලාභයක් තමයි මේ පින්වතුන්ට ධර්මයෙන් අමෘතයෙන් නිවනින් උපකාර ලැබීම. ඉතින් මේ සියලුම කුසලයන් මේ පින්වතුන්ට සිද්ධ කරගන්න පුළුවන් වුණේ පින්වත් ස්වාමීන් වහන්සේලා නිසා. ඉතින් අද දවසේදී අපි සිද්ධ කළා මේ සියලුම කුසල ධර්ම විශේෂයෙන්ම මේ විහාරස්ථානයේ වැඩ සිටිනා වූ අවසරයි අපේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේටත් ඒ වගේම අනිත් සියලුම ස්වාමීන් වහන්සේලාටත් අපි අනුමෝදන් කරනවා අනුමෝදන් වෙත්වා පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවී චිර ජීවනය ඇති වේවා පින්වත් ස්වාමීන් වහන්සේලා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්නට මෙම කුසල ධර්මයෝ මේ සෑම දෙනා පින්වත් ස්වාමීන් වහන්සේලාට උතුම් නිවන් පිණිස පාරමිතාවක් වේවා කියලා. ඒ වගේම මේ විහාරස්ථානයන් ගොඩනගන්නට වෙහෙස මහන්සියලා අපවත් වදාලා වූ සංඝ පීත්‍රුන් වහන්සේලා ඉන්න පුළුවන්. ඒ වගේ මේ විහාරස්ථානය කරන ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ අපවත් වදාලා වූ ගුරු දේවෝත්තමයන් වහන්සේලා ඉන්න පුළුවන්. මේ අවස්ථාවේදී ඒ ශාසන ඥාතිත්වයෙන් ඒ අපවත් වදාලා වූ වැඩිහිටි ස්වාමීන් වහන්සේලා වස්සෙහිපත් කරනවා. ගිහි ඥාතිත්වයෙන් පින්ව ස්වාමීන් වහන්සේලාගේ දෙමව්පියොත් මේ පින්වතුන්ගේ දෙමව්පියොත් සිහිපත් කරනවා. විශේෂයෙන්ම අද මේ පින්කම සිද්ධ කරන්නට මුල් වුණා දායක වුණා එඬේරමුල්ල පර්ණකන්ද පදිංචි චාමින්ද ඉංජිත් මහතා සහ සුජාතා දසනායක මෙතිනිය. ඉතින් ඒ පින්වතුන්ගෙත් වටිනා කලන අදහසක් තියෙනවා. ඒ තමයි නමින් නැසී මියපරලොව ගිය විල්බර්ට් ෆර්නාන්ඩු සහ ඩී.එම්. ගුණරත්න යන පියාණන් දෙපළටත් තිලක් රම්බඩගල්ල මහතාට ප්‍රදීප් දිල්සාන් පුතුට සහ මියගිය සියලුම ඥාති මේ මොහොතේ සිහිපත් කරනවා. ඒ මේ ධර්ම දේශනාවට අනුග්‍රහය දක්වන්නට මේ ස්වාමීන් වහන්සේලා වඩම්මන්නට ගත්තා වූ උත්සාහය කුසලයන්ද හේතුපාද කරගනිමින් ඒ නම් වශයෙන් කිව්වා වූ ඉන්ද්‍රජිත්
මහත්මාගේ සුජත්තා මහත්මියගේ නෑදෑය ප්‍රමුඛ ඒ සියලු ඥාතීනුත් ධර්ම ශ්‍රවණයට පැමිණි මේ පින්වත් සිළු දෙනාගේ නම නැසී කල්පය කළා වූ මියගේ ඥාතින්ද සිහිපත් කරගන්න. මේ සියලුම මියගේ අපගේ ඥාතීන්ට අපි කළා වූ පින් අනුමෝදන් කරනවා. ඔවුන් කළා වූ පිනක් මෙන් සතුටින් සාදුනාදී ඥාතීන් අනුමෝදන් වෙත්වා. ඒ අය දුකක සිටින දුකෙන් අතමිදි සැපවත් භාගකට පත්වෙමින් සැපෙන් සැපටම පත්වෙමින් උතුම් නිවනින් සැනසෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාති නම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාති නම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාති නම් හෝතු සුඛිතා හොන්තු. මුලින්ම දෙයන්ට පින් දෙන්න අමතකුණ දෙයෝ තරහ වෙන්නේ නැති නමුත් අපි දැන් පින් අනුමෝදන් කරමු. ඉතින් බණ කියලා බණ අහලා අපි සිද්ධ කරගත්තා සියලුම කුසල ධර්මයන් ලෝක්‍යත් සම්බුද්ධ ශාසනයත් මේ විහාරස්ථානයට අධිග්‍රහිත මේ පින්වතුන්ගේ ගෙවල් දොරවට රැකි රක්ෂා අධිස්ථානයට අධිග්‍රහිත ශාසන මාමකෂ්ඨකාරක සියලු දිව්‍යන්ට මේ පින් අනුමෝදන් කරනවා. අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවේසුර වඩා වර්ධනය කරගනිමින් දෙවියොත්පත්තන බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා කියන අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගාමයි පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගාමයි පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගාමයි පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. ඒ වගේම මේ ධර්ම දේශනාව සඳහා මේ දේශනාව සූදානම් කළා ස්වාමීන් වහන්සේලා වඩම්මලා මේ පින්වතුන්ට සද්ධර්මයේ ලාභේ ලබා දෙන්නට කලන කමින් කටයුතු කළා වූ චාමින්දේන්ද්‍රජිත් මහත්මයා සහ සුජාතා දසනායක මෙතනිය සිහිපත් කරනවා. මං හිතන්නේ ඒ දෙපළට බොහෝ සෙයින් කලන කමකින් මේ අවස්ථාව කරගන්නට ඉඩ හදලා දුන්න අපේ ලලිත් කන්නංකර මහත්මයා. ඉතින් එතුමත් සිහිපත් කරනවා මේ පින්වත් පිරිසටත් ඒ පින්වතුන්ටත් මේ සඳහා පින්වතුන්ට ධර්මය අහන්න මේ අවස්ථාවට එන්න ඉඩකඩ හදලා එන්නට නොකිය ගෙවල් දොරවල් යම් පෙරසක් සිටින ඒ අයටත් මේ පින්වත් සියලුම දෙනාට පින් අනුමෝදන් වූ දිව්‍යංගේ දීක ආශිර්වාදෙන් තුන්රුවන් සතු අනන්ත ගුණ බලයෙන් මේ පුණ්‍ය ශක්තියෙන් බලයෙන් මේ සෑම දෙනාගේම මෙලොව ජීවිතවලට ඇතිවන්නා වූ ඒ වගේම අපි මේ ඉන්ද්‍රජිත් මහත්මයාගේ තව ප්‍රාර්ථනාවකුත් තියෙනවා සුජීවත්ව සිටින ආමේකම තමයි. එතකොට මේ පින්වත් සියලුම දෙනාට පින් අනුමෝදන් වූ දේවියන්ගේ දේව ආශිර්වාදයෙන් තුන්වන සතු අනන්ත ගුණ බලයෙන් මේ සෑම දිනාගේම මෙලොව ජීවිතවලට ඇතිවන්නා වූ ලෙඩ දුක් හරදර බාධක අපල උපද්‍රව දුරු වේවා. කරන කියන යහපත් අදහස් සියල්ල සමුද්ධ වේවා. සසර වසනාතුරු සාපිපාසාදී බියකට දුකි දුප්පත් අසන් දින්දු භාගරපත් නොවී බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවසනසී පැමිණ වැඩවදාලා උතුම් අජරාමර නිර්වාණ සම්පත්‍ය අවබෝධ කරගන්නට මෙම කුසල ධර්ම උතුම් නිවන් පිණිස පාරමිතාවක් වේවා. ඔම්ම වන්දනා කරගන්න හැම දිනාම අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන් සුඛම් බලං ආයුර රෝග්‍ය සම්පත්‍ති සුඛ සම්පත්‍ති මෙවච අතෝ නිබ්බාන සම්පත්‍ති මිනාතේ සමිච්ඡතු සුපත්තේ.